තෙරුවන් සරණයි හැම දිනාටම. අද 2022 වර්ෂයේ අගෝස්තු මාස 6 වෙනි සෙනසුරාදා ලංකාවේ වෙලාවෙන් 5:30ට පමණ අපි දැන් මේ ක්‍රැස්ලා සිටින්නේ. ඒ අපේ කල්යාණ මිත්‍ර අතිපූජනීය ගෞරවනීය ඉලූකේග මතදාසි ස්වාමින්දයන් වහන්සේ විසින් දේශනා කරමින් සිටින දේශනාමාලාවක ආශ්‍රව සහ ආශ්‍රව ප්‍රහාණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන දේශනාමාලාවක මුගක්කාර අද අවසාන දේශනේ 7 වෙනි දවස 7 වෙනි දේශනේ. මීට කලින් දේශනා අපි දන්නවා 6ක් තිබුණා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ අපි දන්නවා බොහොම මහන්සියලා තමයි මේ දේශනාවට සම්බන්ධ වෙන්නේ. එහෙම නැත්නම් දේශනා පිළිල කරගන්නේ සබ්බාස සූත්‍රයට අමතරව වෙනත් සූත්‍ර දේශනා අටුවා ටීකාදී විවිධ ධර්ම ග්‍රන්ථ පරිහරණය කරමින් තමයි මේකට අපට මේ ධර්ම කරුණු පහදලා දෙන්නේ. ඉතින් අපේ යුතුකම තමයි අපේ වගේම මේවා ලස්සනට පරිහරණය කරගෙන ඒ අවශ්‍ය ධර්ම මාර්ගයේ සකස් කර ගැනීම. හොඳයි, එහෙමනම් වැඩි වෙලාවක් ගන්න නැතුව අපි ස්වාමීන් වහන්සේට දැන් මතක් කරගෙන සන්නාතර ආරාධනා කර සිටිමු. දෙපානම් ඉතාමත්ම ගෞරවයෙන් අපේ මේ ධර්ම දේශනාවට සපත්තන් ලෙස අවසරයි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි. තවත් පොඩි කරුණක් මතක් කරන්න තියෙනවා සමාවෙන්න. මේ අද මේ දේශනාවෙන් පස්සේ ස්වාමීන් වහන්සේගේ ඉදිරි දේශනාවල් ඉදිරි වැඩ කටයුතු මේ වස් කාලයේ ඒ ක්‍රියාකාරකම් ගැන බලලා ස්වාමීන් වහන්සේ අපට දැනුවත් කරයි. ඒතොර ඒ අනුව අපට හුඟක් වෙලාට එන සුමාන ඊළඟ ඉදිරි සුමාන දෙක තුන වගේ කාලය තුළ ධර්ම දේශනාවක් පැවැත්වෙන එකක් නැති වෙයි. හැබැයි අපට පුළුවන් අපේ ඒ වට්සැප් ගිනුම වට්සැප් නාලිකාව හරහා අපේ ධර්ම ගැටළු ඉදිරිපත් කරන්න ස්වාමීන් වහන්සේ වක් කලාවට අපට අවස්ථාවක් ලබා දෙයි ඒ ගැටළු සාකච්ඡා කරන්න. හොඳයි, එමනම් අපි ස්වාමීන් වහන්සේ ආරාධනා කර සිටිමු. තෙරුවන් සරණයි, අවසරයි ස්වාමීන් වහන්සේ.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි, ධර්ම ශ්‍රවණාභිලාෂී ශ්‍රද්ධාවන්ත පින්වතුනි, හැම දිනාටම සම්මා සම්බුදු සරණයි, තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් අපි කරගෙන ආපු දේශනා මාලාව සබ්බාසව සූත්‍රය ඇසුරින් මේ ආශ්‍රව ප්‍රහාණය කරන වැඩපිළිවෙල පිළිබඳව කතා කරගෙන ආවේ. ඒ අනුව අද අපිට කතා කරන්න තියෙන්නේ සබ්බාසව සූත්‍රයේ භාවනා පහතබ්බ කියන ධර්ම කාරණාව පිළිබඳව. අපි මාතෘකාවට යන්න පෙර මේ යම් කරුණු ටිකක් මතක් කරොත්, ආනන්ද මහත්මයා කිව්වා වගේ මේ දේශනාව ඉවරුනම් පස්සේ කෙනෙකුට පෞද්ගලිකව ගැටලු හෝ අවශ්‍ය විසඳා ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒකත් එතකොට මේ විදිහට මතක් කරගන්න මට එතකොට පුළුවන්. මොකද සමහර අය අහන ප්‍රශ්නවල ඒවා සාමාන්‍ය පොදුවේ කතා කරන්නේ නැතුව භාවනාවට එන පලිබෝධ ඇතැම් අයට තියෙනවා. ඒවා පෞද්ගලිකව විසඳාගත යුතු. ඉතින් එහෙම අවස්ථාවල ඒ විදිහට දැනුම් දෙන්න මට. ඊට අමතරව සාමාන්‍ය හැමෝටම ප්‍රයෝජනවත් විදිහේ භාවනා ගැටලු තියෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවල ගෲප් එකට දැම්මහම අපි මේ ප්‍රශ්න ගැටලු කීපයක් එකතු වුණාම ඒ මම අවශ්‍ය විදිහට මතක් කරලා මේ සාකච්ඡාවක් මේ විදිහට සූම් හරහා යොදාගෙන ඒ විදිහට අපිට කරගෙන යන්න පුළුවන්. නැවත දේශනාවක් අපි වස් කාලය තුල සැලසුම් කරගෙන පටන් ගන්නකම්. දැන් මේ කාරණාව තමයි මට මතක් කරන්න ඕමනාව තිබුණේ. අපි සබ්බාසව සූත්‍රයේ මුල් කරගෙන තවත් බුද්ධ දේශනාවන් අපි එකතු කරගෙන මේ සබ්බාසව සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ අදහස් කරලා තියෙන ඒ අර්ථයට එකතු කරගන්න පුළුවන් වෙනත් වෙනත් බුද්ධ දේශනාවන් එකතු කරගෙන මේ ආශ්‍රව ප්‍රහාණය පිළිබඳව අපි පහුගිය දිනවල කතා කරගෙන ආවා. ඒ විවිධ ආකාරයෙන් අපිට මේ ආශ්‍රව ප්‍රහාණය කිරීම සිද්ධ කරන්න පුළුවන් ආකාරයක් මේ සූත්‍ර දේශනාවල අපිට මේ සබ්බාසව සූත්‍රය ඇසුරෙන් අපිට හෙළිපෙහෙළි වුණා. මොකද මේ භාවනා කරන හිත හදාගන්න නිවන් දකින්න උත්සාහවත් වෙන කෙනාට මේ මුලින්ම හම්බෙන්නේ මේ ආශ්‍රව ධර්මයක්. තමන් හුරු පුරුදු කරපු දේවල් තමයි හම්බෙන්නේ. ඒක හරියට උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි දන්නව රජ කාලේ මේ තිරිසන් සත්තු කැලෙන් අල්ලාගෙන ඇවිල්ලා දමනය කරනවා. ඒ වගේ මේ දමනය කරන කෙනෙකුට කුළුහරකෙක් දමනය කරන්න දුන්නොත් ඒ කාලේ කුළුහරක් අල්ලගෙන ඇවිල්ලා ඒ සත්තු හීලෑ කරලා දමනය කරලා ගොවිතැන් වැඩවලට ඒ වගේම භාණ්ඩ ප්‍රවාහනය ආදී තවත් නොයෙකුත් දේවල් සඳහා යොදවා ගත්තා. ඉතින් මේ ඔබ අහලා තියෙන උපමාවක් මේක කුළුහරකෙක් හෝ මහ විශාල හස්ති රාජයෙක් හෝ දමනය කරන්න කියලා ඒ දමකයෙකුට පැවරුවොත් ඇත්තට මේ සතාට හම්බෙන්නේ ඒ තිරිසං ගති තියෙන කුළු ගති තියෙන හීලෑ නොවිච්චි සතෙක්. ඒ සතාට ආවේනික චණ්ඩ පරුෂ ගතිත් එක්ක තමයි හම්බෙන්නේ. ඉතින් දමනය කරන්න ගියාම ඉස්සරෝම මේ හස්ති දමකයට හෝ ගෝදමකයට හෝ මේ සතාගේ තියෙන කුළු ගති තමයි හම්බෙන්නේ. කවදාවත් ඒ තමන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න මුලින් හම්බෙන්නේ නැහැ. සතෙක් ගෙනල්ලා දමනය කරන්න උත්සාහවත් වෙන්නේ සතෙක් ගේන්නේ ඒ සතාගෙන් ගොවිතැන් කටයුතු කරගන්න හෝ භාණ්ඩ ප්‍රවාහනය හෝ නොයෙක් ඒ දේවල්. එහෙම ගෙනාවා කියලා ඒ සතාගෙන් ඒ දේවල් ඉස්සරම කරන්න ගියාට කවදාවත් කරන්න ලැබෙන්නේ නැහැ. ඒ සතාගේ තියෙන අර ගේහනිසිත විතර්ක, තිරිසංගති, කැලෑගති, අරණ්‍ය ගති මේ සියල්ල යටපත් කරලා ඒ සතා හීලෑ කරන්න ඕන. ඉතින් ඒකට ලොකු උත්සාහයක්, වීරයක්, නැවත නැවතේ අවශ්‍ය පුහුණු වීම් කටයුතු කරන්න කරන්න ඒ සතාගේ අර ඒ තිරිසංගත ස්වභාවයට ආවේනික දේවල් හුරු පුරුදු සියල්ල යටපත් වෙලා අර ඒ ගෝදමකයට හෝ අස්වදමකයට අවශ්‍ය ආකාරයේ ඒ අදහස් සිතුවිලිය සතාට හුරු පුරුදු වෙනවා. ඉතින් ආන් ඒ වගේ තමයි අපිත් මේ ආශ්‍රව ප්‍රහාණය කරන්න නිවන් දකින්න උත්සාහවත් වෙන කෙනාට මුලින්ම අපි කෙනකෙනාට අපි කර හුරු පුරුදු කරපු කෙලෙස් කර්ම විපාක මේවා ගොඩාක් තමයි හම්බෙන්නේ. වාඩි වුණාට අපිට කවදාවත් මුලින් එයාට මේ කමටහනක් කරගෙන යන්න බෑ. කරගෙන යන්න බැරි මතු පිටින් තැම්පත් වෙලා තියෙන ඕලාරික කෙලෙස් ආශ්‍රව මේවට විරුද්ධව නැගී හිටිනවා, බාධා කරනවා. ඉතින් ආන් ඒ නිසා ඒ දන්න යෝගාවචර කෙනා අන්නේ බාධා දුරු වෙන ආකාරයෙන් නැවත නැවත පුහුණු වීමෙන් අර ආශ්‍රව කෙලෙස් යටපත් වෙලා තමන්ගේ හිත භාවනාවට සුදුසු ආකාරයට සකස් වෙනවා. ඒක තමයි අපි භාවනාවෙන් ඉස්සරෝම බලාපොරොත්තු වෙන දේ, සිදු කළ යුතු දේ. ඒ කාරණාව දැනගෙන කෙනෙක් වාඩි වුණොත් එයාට පුළුවන්කම තියෙනවා ඒ භාවනාව ඉදිරියට යන්න. එහෙම නැති වුණොත් එයා ඇත්තටම හිත දුර්වල කරගෙන, දුබල කරගෙන, විපිලිසර වෙලා මේ භාවනාවෙන් ඉවත් වෙනවා. මේක කොයිතරම් අමාරු දෙයක්ද, මට මේක කරන්න බැරි දෙයක් කියන තැනට පැමිණෙනවා. ඉතින් නමුත් අර සත්ව උපමාවෙන්, දමනය කරන සතාගේ උපමාවෙන් අපි ඒ අනුසාරයෙන් කල්පනා කරොත් ඒක තමන් ඉදිරියට කරගෙන යනවා. ඉතින් එතකොට පින්වතුනි මේ අපේ භාවනා වැඩපිළිවෙලෙත් අපිත් මුලින් ආධුනික අපි ඔබ මේ භාවනාව පටන් ගැනීමේදී සබ්බාසව සූත්‍රය ආශ්‍රයෙන් කතා කරොත් අපිට මේ ඉහත කියපු ආකාරයේ මේ ආශ්‍රව ප්‍රහාණයන් පෙළක් අපිට හම්බෙනවා. එතකොට අපි මුලින් කතා කරේ දසනා පහතබ්බා, ඊට පස්සේ කතා කරේ සංවරා පහතබ්බා කියන එක. සංවරා පහතබ්බා, එතන මුලින් දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව පෙන්වනවා. ඉතින් භාවනා කරන කෙනා අපි මේ දර්ශනය හොඳට දැනගෙන ඉන්න ඕනේ. නිවන් දකින වැඩපිළිවෙල, චතුරාර්ය සත්‍ය, අරහත්ාංග මාර්ගයේ පිළිබඳව අවබෝධ කරගෙන ඉන්න කෙනා තමයි මේ භාවනාවට ආරම්භ කරන්නේ. ඉතින් එහෙම නැති කෙනා ඒ සඳහා ඒ භාවනාව වැඩමිළුවල ඉගෙන ගනිමින් ඒ ගුරුවරයෙකුගෙන් අවශ්‍ය කමටහන ලබාගෙන ඒ භාවනාව කරගෙන යන ගමන් එයා මේ ආරෂ්ඨාංග මාර්ගය පැහැදිලි කරගන්නවා. ඉතින් ඒ දෙගොල්ල පිරිස් දෙකම මේ කරගෙන යෑමේදී තමන් තුළ එන ආශ්‍රව ප්‍රහාණය සඳහා මේ කටයුතු යොදාගන්නවා. එතකොට යම් ආශ්‍රවයක් සංවරයෙන් පහ කළ යුතු නම් ඒවා සංවරයෙන් පහ කළ යුතුය. වෙලාවට අපි මේ සංවරය කියන එක යොදා ගන්නවා. ඊට පස්සේ අපි කතා කරා පටිසේවනා පහතබ්බා. ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන්, නුවණින් සලකා ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන්, ප්‍රත්‍යවේක්ෂා නොකරන්නාට එන ආශ්‍රව දැවිලි කෙලෙස් ප්‍රත්‍යවේක්ෂා නුවණින් සලකා මේ කටයුත්ත කරන්නේ කුමක් සඳහා? ආහාර, නිවාස, ඇඳුම් පැළඳුම්, බෙහෙත් ගන්නකොට ඒ තුළින් එන කෙලෙස් වළකා ගන්න. ඊට පස්සේ අපි කතා කරා ඒ ආසව අදිවාසනා පහතබ්බා කියලා. අදිවාසනා පහතබ්බා. තව අදිවාසනා පහතබ්බා එකට අපි කතා කරා සීත, ඌෂ්ණ, මැසි, මඳුරු, අවුසුලං, නපුරු කොට කියන කතා කරන ලද නපුරු වචන, දේශසහගත වචන, ඇනුම් බැනුම්, තාඩන පීඩා, දඬු මුගුරු, පොළු පහරවල් আদি මේ හැම එකක්ම නිසා බොහෝ ආශ්‍රව ගලාගෙන ඉන්න පුළුවන් මේ භාවනා කරගෙන යනකොට. ඒ නිසා එබඳු තැන්වල අපි ඉවසීම කියන එක පුරුදු කරගනිමින් ඒ අනුව අපි කටයුතු කර යුතුයි කියලා. එතකොට ආශ්‍රව අපි තුල එන්නේ නැතුව අපේ භාවනා විදිරියට කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරේ පරිවජ්ජනාපහතබ්බා කියන පරිවජ්ජනාපහතබ්බා. පරිවජ්ජනාපහතබ්බා කියන එකෙන් අපි පාප මිත්‍රයන්, අසත්පුරුෂයන් දුරු කිරීම, එබඳු ආශ්‍රව කෙලෙස් ඇතිවන ස්ථාන දුරු කිරීම, ඒ වගේම ඒ ස්ථානට යෑමේදී අපි ඒවා පිළිබඳව සම්පජානකාරී වීම, සාත්ත, සම්මෝහ, අසම්මෝහ ආදී වශයෙන් අපි සම්පජාන හතරක් කතා කරලා, එතකොට අපි ආන් ඒ වගේ මේ ආශ්‍රව එන්න තියෙන දේ දුරින්ම වළක්වා ගන්න. ඉතින් මේ ක්‍රමෝපායන් අතිශයින් වැදගත්. මේ දේවල් නැවත නැවත සලකා බලා අපි මේවා පුරුදු වශයෙන් භාවනාවට අපි යොදා ගන්න, දිනදා ජීවිතයට සම්බන්ධ කර. ඒක තමයි භාවනාව කියලා කියන්නේ. මේවා අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන මේවත් එක්ක ජීවත් වීම. මම මුලට ඉස්සෙල්ලා මුලින් මතක් කරලා තියෙනවා මේක අපි හුරු පුරුදු කරගන්න හොඳ නෑ කවදාවත්. මේ අපේ ජීවිතේ භාවනාව කියන එක වෙනම කරලා එදිනෙදා ජීවිතේ අපි වෙනම දෙකක් හැටියට අපි හැම වෙලාවෙම පුරුදු කරගන්න ඕනේ. මේවත් එක්ක ජීවත් වෙන්න, ධර්මයත් එක්ක ජීවත් වෙන්න. අන්න එතකොට තමයි අපිට ධර්මානුකූල ජීවිතයක් කියන එක ලැබෙන්නේ. එතකොට හැම පැත්තෙන්ම ධර්මයේ විසින් අපිව රකින්නවා කියන මේ අර්ථෙට බැස ගන්න පුළුවන් වෙන්නේ ආන් මේ කාරණාවත් එක්ක. ඉතින් ඒ නිසා අපි හැම වෙලාවෙම මේ පුහුණු වීම ඒ විදිහට කළ යුතුයි. මොකද හේතුව විශේෂයෙන් මේ පැවිදි ජීවිතයක් වගේ නෙවෙයි, ගිහි ජීවිතයේදී විශේෂයෙන් භාවනාවටම කියලා යොමු වෙන්න තියෙන ඉඩ අවකාශ බොහොම අඩුයි. නමුත් ඇතැම් අයට ඒක විවේකය ලැබිලා තියෙනවා. නමුත් ඇතැම් අයට බොහොම අඩුයි. ඒ නිසා මේ එදිනෙදා ජීවිතයත් එක්ක මේක අරන් යන්න. ඒ අතර අපිට මේ භාවනාවට ඍජුවම විරුද්ධ වන බාධා වන ධර්මයෝ බොහෝ තියෙනවා. ඉතින් මේ අවස්ථාවල පවා අපි ඒ දේවල් වල ආශ්‍රව ඇති කරගන්නේ නැතුව අපේ හිත රැකගන්න මේ කාරණා තුළ සංවරය, ඉවසීම, පරිවජ්ජනය මේ දේවල් අපි භාවිතා කරගන්න ඕනේ ජීවිතේට. ඊළඟට අපි කතා කරේ විනෝදනාපහතබ්බා කියන එක. විනෝදනාපහතබ්බා. විනෝදනාපහතබ්බා කියන වීරියෙන් උත්සාහයෙන් මේ අරාකාරයේ කළත් ඇති වෙලා තියෙන අපි තුල ආශ්‍රව තියෙනවා. කාම විතක්ක, ව්‍යාපාද, හිංසා විතර්ක ආදී නොඒ කකුසල ධර්ම. මේවා භාවනා කරගෙන යන කෙනාට වරින් වර පැමිණෙනකොට මේවා ඉවසන්නේ නැතුව ඒවා වීරියෙන් යුක්තව දුරු කිරීම සඳහා චන්දං ජනේති විරියං ආරභති චිත්තං පග්ගන්නාදි පදහති කියන ආකාරයෙන් ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන ආකාරයෙන් අපි වීරියෙන් දුරු කළ යුතු කෙලස්තිය. ඒ නිසා සමහර ඒවා අපිට මේ කෙලස් වලින් අපිව වහගන්න තරමට අපිව බැඳ ගන්නවා. ඉතින් ආන් මේ අවස්ථාවල අපිට ලොකු වීරියක් අවශ්‍ය වෙනවා. හරියට අර අපි හපාගෙන ඉන්න එකක් ඇදලා ගන්නවා වගේ. කුඩා දරුවෙක්ගේ අතේ තියෙන දෙයක් අපි ඇදලා ගන්නකොට සමහරට ඒක අයහපත වෙනවා නම් එයාට අඩාඩා ඉදී ඇදලගන්න. ආන් ඒ වගේ මේ හිතට සමහරට අකමැත්තෙන් පවා ඒක ඇතුළතින් නුවණින් සලකාගෙන දුරු කළ යුතු කෙලෙස් තියෙනවා. ඒ කෙලෙසේ තමන්ට වෙන විපත ආදීනවේ සලකාගෙන. ඉතින් ඒ කරුණු අපි කතා කරා. ඉතින් මේ දේවල් දස්සනා පහතබ්බා සංවරා පහතබ්බා පටිසේවනා පහතබ්බා අදිවාසනා පහතබ්බා පරිවජ්ජනා පහතබ්බා විනෝදනා පහතබ්බා කියන මේ ආකාරයට අපි ජීවිතේට මේ දේවල් එකතු කරගෙන කටයුතු කරගෙන ආවත් ඒ කොච්චරවත් අපි තුල වරින් වර මේ කෙලෙස් නොඑක් ආකාරයෙන් එන්න පුළුවන්. ඉතින් අන්න මේ කෙලෙස් එන එක වළක්වා ගන්න. නැවත නැවත මේ කෙලෙස් එන එක එනකොට කෙලෙසයක් එනකොට ඒ සඳහා අපි මේ යෝනිසෝමනසිකාරය යොදාගෙන අපි හිත පුහුණු කරනවා. නමුත් නැවත නැවත එන එක වෙනවා. අන්න ඒකට විරුද්ධව තමයි අපිට අන්තිමේ තියෙන්නේ මේ භාවනා පහතබ්බ කියන කාරණාව. භාවනා පහතබ්බ. එතකොට මෙන්න මේ තුලින් අපි කතා කරන්නේ යම් කර්මස්ථානයක් වැඩීම තුළින් නැවත නැවත කුසල ධර්මයන් භාවිතා කරන්න කරන්න කුසල ධර්මයන් මතුවෙන්න ගන්න. ඉන්ද්‍රිය ධර්මයන් බොජ්ජංග ධර්මයන් බල ධර්මයන් මතුවීම තුළ ආන් ඒ තුළ මේ නීවරණ කෙලෙස් යටපත් වෙලා අපේ හිත මොහු කරනවා. ඒ අර මේඝිය සූත්‍රය එහෙම තියෙන්නේ මහණෙනි මේ නොමුහුකුල සිතක් මොහු කිරීම සඳහා මේ ධර්ම කාරණා පහක් වැඩිය යුතුයි කියලා. මත්තේ ධර්මකාරණා හතරක් තබාගත යුතුයි කියලා. ධර්මකාරණ සමාවෙන්න ධර්මකාරණා හතරක් වැඩිය යුතුයි පහක් තමා සන්තතියේ තබාගත යුතුයි කියලා බහලා ඇති මේ ගිය සූත්‍රයේ තියෙනවා. ඉතින් එතකොට ඒ වගේ තමන් ළඟ තබාගත යුතු ධර්මකාරණා අතර තමන් උතුම් සීලය දසකතාවන් ඇහෙන බව උතුම් වීරිය මෙන්න මේ දේවල් තමන් තුල තබා ගන්නවා. කල්යාණ මිත්‍ර ඇසුර කියන මේ දේවල් උදයත්තගාමිනී ප්‍රඥාව මේ දේවල් වලින් තමයි අපි හිත මොහු කරන්නේ. ඉතින් ආන්ගේ වගේ මේ අපි මේ භාවනාව කියන පහතබ්බ භාවනා පහතබ්බා ආසවා කියන මාතෘකාව යටතේ කතා කරනකොට මේකේ අපිට විශේෂත්වය තමයි පුහුණු වීම කියන එක. නැවත නැවත භාවිත බහුලීකත කිරීම තුළින් අපේ හුරු පුරුදු ආශ්‍රව නැති කරගන්න පුළුවන්. ඉතින් ඒක ඔබට ප්‍රායෝගිකව තේරෙන එක. මොකද ඇතැම් ලෞකික කාරණාවන් පවා ඇතැම් විෂයන් පවා දැන් අපි මොනවාරි දෙයක් ඉගෙන ගන්නකොට ඒක තමන්ට පුහුරුදු වෙන්න එක පාරක් දෙපාරක් කරාට බෑ. අපි ගාථාවක් කියමු. ගාථාවක් මතක තියාගන්න ගියාට එක පාරක් දෙපාරක් කියලා අපි මතකෙන් කියවනවා. නමුත් ටික වෙලාවකට ගිහිලා ආපහු සිහි කරොත් මේක ආපහු මතක් වෙන්නේ නැහැ. නමුත් ඒ විදිහට නැවත 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 පුහුණු වෙනකොට මේක අර අපිට කරණීය මෙත්ත සූත්‍රයේ වගේ පන්සිල් පද පහ වගේ මේක ස්වභාවයෙන් එන තත්වයට එනවා. ඉතින් ඒවා සතිය ප්‍රඥාව පුහුණු කිරීමෙන් තමයි ඒ කාරණා එන්නේ. ඉතින් ආන් ඒ නිසා තමයි භාවනා පහතබ්බ කියන එකෙන් අපි මේ කර්මස්ථානයක් තුළ අපේ හිත වඩන්ඩ වඩන්ඩ ඒ කර්මස්ථානය තුළින් බලාපොරොත්තු වෙන්නේ අපි තුළ මේ මොනවාද බෝධි පාක්ෂික ධර්මයන් මතු කර ගැනීම. සිහිය, සද්ධාව, සතිය, වීරිය, ප්‍රඥාවාදී මේ ධර්මයන් මතු කර ගැනීම. සමාධියාදී මේ ධර්මය. අන්න ඒ වගේ බලෙන් වෙන්නේ මේ අර කියන කෙලෙස්වලට විරුද්ධව අකුසල්වලට විරුද්ධව මේ ඉන්ද්‍රිය ධර්මයන් ක්‍රියාත්මක වෙන. අන්න එතකොට අපිට මේ ආශ්‍රව කෙලෙස් ආවත් වහා දුරු කරගන්න මේ ඉන්ද්‍රිය බල ධර්මයන් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒක බොහෝම ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් අපි ඉස්සරෝම ඒ කාරණාව මතක් කරමින් අපි මේ භාවනා පහතබ්බ කියන ධර්ම කාරණාවේ අපි පාලි අර්ථයේ ඉස්සරෝම තේරුම් අරගෙන ඊට පස්සේ ඒකට අදාළ කරුණු කාරණා කතා කරමු. මම මේ වටපිටාව පිළිබඳව කතා කරේ. එතකොට කතමාච භික්කවේ ආසවා භාවනා පහතබ්බා. මහණෙනි භාවනාවෙන් භාවනා මාර්ගයෙන් පහ කළ යුතු ආශ්‍රයෝ තියෙනවා. ඉද භික්කවේ භික්ඛු ඉද භික්කවේ භික්ඛු පටිසංකා යෝනිසෝ සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමිකං. මහණෙනි මේ ශාසනයේ භික්ෂුව මහණතෙම භාවනා කරන කෙනා ශ්‍රාවකයා නුවණින් සලකාගෙන නුවණින් යුක්තව සති සම්බොජ්ජංගය සති සම්බොජ්ජන්ගේ භාවේති, භාවනා කරනවලු වඩනවා, දියුණු කරන භාවේති කියන නැවත නැවත භාවිතා කරන වර්ධනය කරන සති සම්බොජ්ජන්ගේ. එතකොට බොජ්ජංග කියලා මෙතන මේ බෝධිපාක්ෂික ධර්මයන්ගෙන් බොජ්ජංග තමයි මෙතනදී මේ භාවනා පහතබ්බා කියන එකට යොදාගෙන තියෙන්නේ. එතකොට මේ වගේ බුදුරජාණන් වහන්සේගේ අදහස අනුව මේකට යොදාගත්තට, නමුත් මේ සඳහා මේ බෝධිපාක්ෂික ධර්මයන් කොයි දේ අපි මෙතෙන්ට යොදාගත්තත් ඒකේ බුද්ධ දේශනාවට විරුද්ධත්වයක් නැහැ. කෙනෙක් ආරෂ්ඨාංග මාර්ගය යොදා ගන්න පුළුවන්, කෙනෙක් සතර සතිපට්ඨාන, ඉන්ද්‍රිය බල ආදී කුමන හෝ බෝධිපාක්ෂික ධර්මයන් යොදාගත්තත් මේ සූත්‍රයට අනුගතයි, ඒක දේශනාවට අනුකූල වෙනවා. ඒකට බොජ්ජංග කියලා මෙතනින් අදහස් කරේ බෝධිය සඳහා උපකාර වන අංග කියන අර්ථයෙන් බොජ්ජංග කියලා කියන්නේ. එතකොට බෝධියට, අවබෝධයට. එතකොට මොකද්ද මේ අවබෝධය කියලා කියන්නේ? මාර්ගඵල අවබෝධය සඳහා අවශ්‍ය වන අංග ටිකක්, අත්‍යවශ්‍ය වන අංග ටිකක් මේ බොජ්ජංගය හැටියට හතක් පෙන්නවා බෝධි අංග හැටියට. ඉතින් ඒවා භාවිතා බහුලීකත කිරීමෙන් කෙනෙකුට පුළුවන්කම තියෙනවා මේ මතුවේවි උපදී ඉපදින ආශ්‍රව වලින් වැළකෙන්න, ප්‍රහාණය කරන්න. එතකොට මේ බොජ්ජංගයන්ගේ නිස්ඨාව මොකක්ද? මේ බොජ්ජංගයන්ගේ නිස්ඨාව තමයි අපි තුළ ඇති වෙන මාර්ග සිද්ධා ඵල සිද්ධා අතර. එතකොට මේ බොජ්ජංගයන් මාර්ග සිතේද මේ බොජ්ජංගයන් යෙදෙනවා, ඵල සිතේද මේ බොජ්ජංගයන් යෙදෙනවා. එතකොට අන්න ඒ විදිහට කෙනෙකුට දැන් මෙතන අටකතාවේ නම් පෙන්වලා තියෙන්නේ මෙතන කෙලින්ම මේ මාර්ගය සම්බන්ධවම ලෝකෝත්තර බොජ්ජංගයන් ගැනමයි මෙතන දේශනාවේ සඳහන් වෙන්නේ කියලා. එතකොට උපරී, එතකොට දර්ශනෙන් පහකල යුතු ආශ්‍රව කෙනෙක් ප්‍රහාණය කරා නම් එයාට හම්බෙන්නේ උපරි මාර්ගය, ඉදිරි මාර්ග සඳහා අවශ්‍ය වැඩ පිළිවෙල. නමුත් මේ අපි ගත්තොත් පූර්ව භාග ප්‍රතිපතාව ගත්තත් මේ මාර්ගයේ ලෞකික ලෝකෝත්තර දෙකේම යොදා ගන්න පුළුවන්. එතකොට ඇත්තටම බොජ්ජංග ධර්මයන් කෙලින්ම ලෝකෝත්තර සිතේ මතුවෙන එකක් තියෙනවා. නමුත් මේ ලෞකික මාර්ගයේ යනකොට පූර්ව භාග ප්‍රතිපදාවේ මේ විදර්ශනා ඥාන තුල කෙනෙක් දියුණුවට පෙත් වෙලා යනකොට මේ බොජ්ජංග ධර්මයන් එයාට හම්බෙනවා. හැබැයි හම්බුණාට එයාට ඒවා දුර්වල බොජ්ජංගයන් තමයි හම්බෙන්නේ. ඒවා පුහුණු කරන්න කරන්න මේ බොජ්ජංග ධර්ම එයා තුළ ඉන්ද්‍රිය බල ධර්ම බවට පත් වෙලා බෝධි කෙලින්ම මේ මාර්ගය උපද්දවන ආකාරයට සක්නිමත් භාවයට පත් වෙනවා. එතකොට තවාර්ථයක් කියන්න පුළුවන් මේ කෙලෙස් නින්දෙන් මුඤ්ජතිති කියලා අවදි වෙනවා වගේ, කෙලෙස් නින්දෙන් නැගිටවන අර්ථයෙන් මේවට බොජ්ජංග කියලා කියන්න පුළුවන්. බෝධියට උපකාර වන අර්ථයෙන්, නිවනට පමුණුවන අර්ථයෙන් මේවට බොජ්ජංග කියලා කියන. එතකොට මේ බොජ්ජංග වඩනකොට මෙතන කාරණා, වටිනා දහම් කාරණා පද කීපයක් බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා. විවේක නිස්සිතං, නිස්සිතං, විරාග නිස්සිතං, නිරෝධ නිස්සිතං, වස්සග්ග පරිණාමිකං කියලා. මේ විදිහට මේ අපිට වචන හතරක් හම්බෙන. මේක අතිශය වැදගත්. බොහෝ විට සමහර අය ශ්‍රෝත්‍ර කියවනකොට මේ දේවල් අවධානයට ලක් වෙන්නේ නැහැ. ඉතින් ආන් ඒක තමයි මේ වගේ අපි සූත්‍රයක් කියවනකොට වටින්නේ. එතකොට අපි සූත්‍රයක් කියවනකොට ඒක Tamanට අර්ථය අවබෝධ වෙන්නේ හා ඒවා අපේ ජීවිතයට ගැළපෙන්නේ, ඒ වගේ හැම පදයක් පිළිබඳව අවධානයට ගත්තොත් තමයි, ඒ වගේ වැටහුණොත් තමයි. එතකොට මේ විවේක නිස්සිතං කියලා කියන්නේ විවේකේ අපි ගත්තොත් ඔබ අහලා තියෙනවා, කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා. එතකොට මේ කෙලෙස් වලින් සංසිඳෙන, ඒ වගේ නිදහස් වීමේ අදහසින් තමයි අපි මේ භාවනාව කරන්නේ. මේ වගේ කෙලෙස් වලින් නිදහස් වීමේ අදහස ඇතුව එතකොට මේ ආශ්‍රව කෙලෙස් පහ කිරීමේ, එතකොට උපදි විවේක කියලා කියන්නේ මේ ස්කන්ධයන්ගෙන් සදාතන මිදීමේ විවේකය. කාය විවේකය කියන්නේ අපි තුල මේ ඇතිවන කයේ විවේකය අපි ඇති කරගන්නවා. ආන් ඒ අදහසින් තමයි අපි මේ භාවනාව කරන්නේ. විවේක නිස්සිතං කියනකොට මෙතන අපි විශේෂයෙන් මේ කෙලෙස් වලින් ඇතිවන විවේකය, ඒ වගේ සංසිඳීම, සංසිඳවන අර්ථය අදහසින් මේ සංසිඳුවමින් අපි භාවනාව කරනවා. මේ සති සම්බොජ්ජංගේ වඩනවා. විරාග නිස්සිතං, විරාග නිස්සිතං කියන්නේ විරාගයේ, රාගය විරාගය. රාගය කියලා කියන්නේ අපි අරමුණු වල ඇලෙන බව, බැඳෙන බව රාගය. එතකොට රාගය විරාගය. එතකොට ඒ වගේ නොවැලෙන නොවැලීන් කොට අපි මේ බොච්චංග වඩන්න ඕන. එතකොට අපි මානසිකාරය තුළින් මේක සකස් කරන්න ඕනේ. නොවැලෙන අර්ථයෙන් නොවැලෙන විදිහට අපි අරමුණක නොවැලෙන ආකාරයෙන් මානසිකාරය පවත්වනවා. එතකොට මං ඔයිට ඉස්සෙල්ලත් කතා කරලා තියෙනවා, අපි මේවා භාවනාව තුළදී කමටහන වඩනකොට දුක පිරිසිඳ දකිනවා, සමුදය දුරු වෙන ආකාරයෙන්, මාර්ගයේ වැඩෙන ආකාරයෙන්. ඉතින් මෙන්න මේවා නිරෝධයේ සාත්වෙන ආකාර, මේවා තමයි මෙතනදී මේ මතු කරන්නේ. එතකොට අපි අරමුණක තියෙන ඇලීම, බැඳීම, ගැටීම තේරුම් අරගෙන අන්න ඒකෙන් නිදහස් වෙන, නිදහස් වෙන ආකාරයෙන් අපි යෝනිසෝ මනසිකාරය පවත්වනවා. ඇලෙන, ඇලිලා තියෙන, බැඳිලා තියෙන මේ අරමුණක් ගත්තහම අපි කියමුකෝ අපේ ජීවිතේට, පෞල් ජීවිතේට හම්බලා තියෙන අරමුණු තියෙන අන්න ඒවා දේවල් වලින් නොඇලෙන ආකාරයෙන් ඒ අරමුණේ ඇලිලා තියෙන එක තමන්ට තේරුම් අරගෙන ඒක දුරු කරමින් කරන එකට අපි කියන විරාග නිසිතං. නිරෝධ නිසිතං කියලා කියනකොට කියනකොට මේ නිරෝධය හම්බෙන්නත් පුළුවන්. එතකොට අරමුණ නිරුද්ධ කරමින්, නිරුද්ධ කරන අදහසින්, ඒවා අත්හරින අදහසින් අපි ඒ යෝනිසෝමනසිකාරය පවත්තන්න. ඒක ඇසුරු කරමින් කියන තමයි මේ නිසිතං කියලා කියන්නේ. එතකොට නිරෝධය ඇසුරු කරමින් හිත නිරෝධයට පත් කරනමින්, ඒ කියන්නේ මොනවද, අර ස්කන්ධයන්ගෙන් කෙලස් නිරුද්ධ කරමින්, මේ හටගන්න දේ නිරුද්ධ වෙනවා කියන මනසිකාර පවත්වමින් මේ අපේ බොජ්ජංග ධර්මයක් වඩනවා. වස්සග්ග පරිණාමිකා, නිවනට නැඹුරු අර්ථයෙන් මෙන්න මේකත් විශේෂයෙන් වැදගත්. මේක කෙනෙකුට අලුත් වචනයක් වෙන්න පුළුවන්. වස්සග්ග කියලා කියන එකෙන් නැඹුරු කියන මෙතන ත්‍යාගය මුහුකුරා යෑම කියලා මේ පාලි අර්ථයක් තියෙනවා. එතකොට මෙතන විශේෂයෙන් නිවනට නැඹුරු අර්ථයෙන් අපි භාවනාව වඩනවා. ඒ කියන්නේ මෙතන නිවනට නැඹුරු අර්ථයෙන් කියලා කියන්නේ අපි භාවනාවක් කරනකොට අපි මේ සංකත ධර්මයන්, මේ අපි තුල හම්බෙන රූප, ශබ්ද, ගන්ධ ආදී මේවා දැන් නිරුද්ධ කරමින්, ඒ වගේ නොයැලෙමින්, ඒවා අත්හරමින් භාවනා කරන කෙනාට එයාට පිහිටන්න තැනකුත් අවශ්‍යයි. එහෙනම් එයා ඒ හිත මේ වගේ ඉවත් කර කර නිවනේ හිත සමාදන් කරවන්න, හිත නිවනට නැඹුරු කරන්න ඕනේ. මේ කියන කෙලෙස් දුක් ගැහැට විපාක නිවන තුල නෑ. ඒ නිවන සාන්තයි, ප්‍රණීතයි. ඒ නිවන කියන නිරෝධයටම මං බැස ගන්නවා. ඒ නිරෝධයෙන් මං සාත් කර ගන්නවා. මේ නිවනටමපත් වෙනවා කියන අන්නේ නිවනට හිත නැඹුරු කරමින් අපේ මේ පැත්ත සංකත ධර්මය. ඒ කියන්නේ රූප, ශබ්ද ආදී අපි ඇලිලා ගැටිලා තියෙන දේවල්, වස්තු දේපල පිළිබඳව ඇති ආශාව, බැඳීම් අයින් කර කර මේවා අති දුකයි, මේ වගේ කෙලෙස් සහිතයි, පීඩා සහිතයි. නමුත් මේ කියන සාන්ත වූ නිවන තුල ඒක නෑ, සදාතනිකයි, සාන්තයි, ප්‍රණීතයි කියන මෙන්න මේකත් එක්ක කරනකොට හැම වෙලාවෙම අපි හිත නිවනට නැඹුරු වෙනවා, නිවනට නැමී පවතිනවා. මෙන්න මේ කාරණාවත් විශේෂයෙන් භාවනාව දියුණු වෙන්න දියුණු වෙන්න අපි මෙන්න මේ කාරණාව අපි හිතේ යෝනිසෝ මනසිකාරයේ පවත්තනවා. අන්න එතකොට අපි මේ භාවනාවක් කරනකොට මේවත් එක්ක කළ යුතුයි. කෙලේශයන් දුරු කරමින්, කෙලේශයන් නිරුද්ධ කරමින්, හිත නිවනට පත් කරමින් තමයි අපි යෝනිසෝ මනසිකාරයේ පවත්තන්නේ. එතකොට ඒ විදිහට කෙනෙක් සති සම්බොජ්ජංගම් භාවේති, ධම්මවිජේ සම්බොජ්ජංගම් භාවේති. එතකොට ධම්මවිජේ සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, පීති සම්බොජ්ජංගේ, පස්සද්ධි සම්බොජ්ජංගේ, සමාධි සම්බොජ්ජංගේ, උපේක්ඛා සම්බොජ්ජංගේ කියන මෙන්න මේ දේවල් බෝධි අංග කියලා අපි හඳුන්වලා තියෙන්නේ. යං හිස්ස භික්ඛවේ අභාවයතෝ උපජ්ජයුං ආසවා විගත පරිලාහා භාවයතෝ ඒවස්සතේ ආසවා විගත පරිලාහන හොಂತಿ ඉමේ උච්චති භික්ඛේ ආසවා භාවනා තබ්බ. භාවනා නොකර කෙනා කරන, භාවනා නොකරන කෙනාට මේ විදියට මේ සතිය, ප්‍රඥාව, වීරිය, ප්‍රීතිය, පස්සද්ධි, සමාධි, උපේක්ඛාදී මේ බොජ්ජංග භාවිතා නොකරන කෙනාට නිතර ආශ්‍රව දැවිලි කෙලස් එනවනම් මේ භාවනා තුළ හැම මොහොතම ගත කරගෙනාට එබඳු කෙලෙස් පීඩා ආශ්‍ර වෙන්නේ නැහැ. ඒක ඔබ සන්දිට්ඨිකව අකාලිකවම අත්දකින්න කෙනෙක් භාවනා කරන කෙනා. ඉතින් සතිය හොඳට තියෙන කෙනාට බලන්න ආශ්‍රව වෙනවද කියලා. සතිය අත්හැරිච්ච ගමන් ආශ්‍රවය මතු වෙලා එනවා. ඉතින් ආන් ඒ නිසා තමයි මේ භාවනා කිරීම තුළින් මේ අපේ ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් අපි දියුණු කරගන්නවා. අපේ හිත මේ කුසල් වර්ධනය කරගන්න විශේෂයෙන් සතිය දියුණු කරගන්න දියුණු කරගන්න අන්න යාට මේ ඒකට විරුද්ධව නැගී හිටින නීවරණ ධර්මයන් ආශ්‍රව ධර්මයන් යටපත් වෙලා යන. අන්න එහෙම යටපත් වෙන්න එයාගේ හිත හැම වෙලාවෙම පිරිසුදු කුසල් බවට පත් වෙනවා. එයාට එන්න එන්න ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙනවා, බොජ්ජංග ධර්මයන් වැඩෙනවා. එයා හැම වෙලාවෙම ටික ටික නිවනට නැඹුරු වෙනවා. සසරෙන් එතර වීම කියන එක වෙනවා. හරියට අපි යමක් කොහේ හරි ගියපු තැනකින් ගෙදරට එනවා නම් ගෙදරට ටික ටික ලංවීම හා හිටිය තැනින් ඉවත් වීම කියන එක වෙනවා වගේ මේක කරන්න කරන්න අපි සසරෙන් ටික ටික මිදි මිදි නිවන දෙසට අපි හිත යොමු වෙනවා. ඉතින් අන්න මේක තමයි අපි භාවනාව කියන එක අනිවාර්යෙන් අපේ ජීවිතයට එකතු කරගත යුතු අංගයක්. එදිනෙදා ජීවිතයේ අපි සිහිය නුවණ නැතිකම නිසා ඇතිවෙච්ච කෙලෙස් අපිට සංසිඳවාගෙන අපේ හිත නැවත ප්‍රකෘති තත්ත්වයට අර පුරුදු කුසල් සිතට පත් කරගන්න විශේෂයෙන් මේ භාවනාව අවශ්‍යයි. ඒ වගේම කරගෙන ගියපු කුසල් නැවත නැවත දියුණු කර ගැනීමටත් මේ භාවනාව කියන එක අවශ්‍යයි. අපි තුළ ඇති වෙලා තියෙන කර්ම කෙලෙස් දුර්වල කරන්නේ මෙන්න මේ භාවනාවේ. ඉතින් ආන් ඒ නිසා අපි තමන්ට තමන්ගේ අර්ථයේ කැමති කෙනා හැම වෙලාවෙම දවසට එකපාරක් දෙපාරක් හෝ අඩුම ගානේ මේ භාවනාව පුහුණු විය යුතුමයි. ඒ අතර මේ සිහියෙන් අපේ දිනදා කටයුතු කිරීම කියන එක කළ යුතුයි. ඒ සඳහා අපි හොඳට හිත තබාගෙන සාකච්ඡකාරී සක්කච්ඡකාරී කියලා හොඳට හිත සකස තබාගෙන ආදීනව සලකාගෙන තමන් මේ ලැබුණු ක්ෂණ සම්පත්තිය තමයි මේවට මෙනෙහි කිරීම තුළින් උපකාර වෙන්නේ. හොඳයි, එතකොට අපි ඒ සඳහා අපි මේ භාවනාව කියන එකෙන් භාවනා පහතබ්බ කියන එකෙන් අර්ථවත් ගැන්වීම මොනවද? මේ භාවනාවක් තුළින් අපි තුළ මේ කුසල ධර්ම මතු කර ගැනීම දියුණු කර ගැනීම තමයි මෙතනින් අදහස් කරේ. එතකොට මේවා දියුණු කර ගැනීම තුළ ඒවට විරුද්ධව හිත වැඩ කරනවා. ඉතින් ආන් ඒක තේරුම් ගන්න හොඳ මේ අපිට දහම් කතාවක් තියෙනවා. සූත්‍ර දේශනාවක්, බුද්ධ දේශනාවක්, පටිසම්භිදා මග්ගයේ දෙවනි පොතේ යුගනග්ධ කතාවල තියෙනවා බල කතා කියලා. බල කතා කියලා කොටසක් තියෙනවා. ඒ බල කතා කියන එකෙන් අපිට මේවා අපි තුල තියෙන යටපත් වෙලා තියෙන ඉන්ද්‍රිය බල බොජ්ජංග ධර්මයන් මතු කරගත්තාම ඒ වගේ ස්වභාවය ඒවා අපේ හිතේට බලපාන ආකාරය පිළිබඳව මේවා පැහැදිලි කරලා දෙනවා. නමුත් අපිට භාවනා කරනකොට හැම වෙලාවෙම බලවත් වෙලා තියෙන නීවරණ ධර්මයන්. ඒ නිසා තමයි අපිට මේ හැම වෙලාවෙම මේ භාවනාව කරගෙන යන්න බැරිකම තියෙන්නේ. ඒ නිසා භාවනා කර්මස්ථානයක් අපි ධාතු කර්මස්ථාන, ආනාපාන සති, මෛත්‍රිය, බුදුගුණ, පිළිකුල් භාවනාව, සක්මන් භාවන කොයි භාවනාව කරත් ඒ භාවනාව තුළින් ඇත්තටම සිද්ධ වෙන්නේ නීවරණ යටපත් කරමින් මෙන්න මේ කියන ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් අපි උඩට මතු කර ගැනීම. මොකද මේ ඉන්ද්‍රිය බල මේ බෝධිපාක්ෂික ධර්මයන් තුළින් තමයි භාවනාව ඉදිරියට අරන් යන්නේ. ඒක නැතුව යන්න බෑ. දැන් අපි තේරෙන විදිහට කිව්වොත් සතිය නැතුව ඔබට පුළුවන් ද භාවනාවක් ඉදිරියට කරගෙන යන්න? බෑ. අපිට පුළුවන් මොනවහරි ටිකක් හිතන්න නම් නිකක් ඔහේ පුරුද්දක් වශයෙන් හිතන්න පුළුවන්. ඒක කුසලයක් විදිහට. නමුත් මේ භාවනාවක් කියන එක ඉදිරියට කරගෙන යන්න සතිය කියන එක අවශ්‍යයි. ඒක දියුණු නැති කෙනාට හැම වෙලාවෙම හිත පනින්නේ බාහිරයට. ඉතින් ආන් ඒ අනුව අපි මේ සතිය, සමාධිය, ප්‍රඥාව, ශ්‍රද්ධාව මේ දේවල් දියුණු වෙන්න දියුණු වෙන්න ඒවා බල බවට පත් වෙනවා. ඒක තමයි අපි භාවනාවෙන් කරන්නේ. එතකොට කර්මස්ථානයක් වඩනකොට අපි කෙලෙස්යන් දුරු කර කර උපන් අකුසල ධර්මියෝ නීවරණ ධර්මයන් දුරු කරමින් අපි ඒ වෙනුවට අපේ හිතේ ප්‍රඥාව, ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය ආදී මෙන්න මේ දේවල් මතු කරගන්න, දියුණු කරගන්න. ඒවා බලවත් වඩන්න පුළුවන් ධර්ම. එනේ වැඩි යුතු ධර්ම ටිකක්. ඒවා අපි වැඩිලා නැහැ. ඉතින් ආන් ඒ නිසා පාරමිතා දියුණු වෙලා හිත මුහු කරලා කියලා කියන්නේ ආන් එයාගේ මේ කියන බෝධිපාක්ෂික ධර්මයන් දියුණු වෙලා තියෙන කියලා. එයාට මේ භාවනාව කිසිු බාධාවක් නැතුව ඉදිරියට කරගෙන යන්න පුළුවන්. කෙලෙසයක් ආවත් එයාට කවදාවත් ඒක එයාට පීඩාවක් කරන්නේ නැහැ. සතිය නැතිකම නිසා කෙලෙසයක් ආවත් ඒක වහා එයා දුරු කරගැනීමේ හැකියාව තියෙනවා හිතට බලපාන කලින්. ආන් ඒ නිසා මේ විදිහට මේ භාවනාව අපි කරනකොට විශේෂයෙන් මතක තියාගන්න ඕනේ ඒ කමඨහන තුලින් කළ යුතු කෘත්‍ය හතරක් තියෙනවා. සච්චිකරණ කෘත්‍ය, පහතබ්බ කෘත්‍ය, භාවේ තබ්බ කෘත්‍ය හා පරිඤ්ඤය කෘත්‍ය කියලා. එතකොට පරිඤ්ඤය අපි යමක් අවබෝධ කර පිරිසිඳ දකිනවා කියන කෘත්‍ය වෙන්න ඕනේ. පහතබ්බ කෘත්‍ය කියන්නේ ඒ පිරිසිඳ දකින අරමුණේ තියෙන කෙලෙස්ේ දුරු කිරීම, පහ කිරීම කියන එක වෙන්න ඕනේ. ඊට පස්සේ සත්‍ය නිවනට අපි නිරෝධයේ සාත් කිරීම කියන අපි යන තැන සාත්වීම ලංවීම හා ඊට පස්සේ මාර්ගංග වැඩිම කියන එක. මාර්ගංග ප්‍රඥාව, සතිය, විරිය, සමාධිය আদি මාර්ගංග වැඩි. මේ කුත්‍ය හතර අපි යෝනිසෝ මනසිකාරින් වෙනවා. ඔබට මේක තේරෙන අය ඉන්නවා. නමුත් ඇතැම් අයට නොතේරෙන්න පුළුවන්. එතකොට අපි අරමුණක් අරගෙන අපි අරමුණක් දිහා බලනකොට අපිට ඇහැට පෙනෙන රූපයක් බලනකොට මේ රූපය කොහොමද මේ හතර වැඩෙන විදිහට මෙනෙහි කරන්නේ. අපිට ඉදිරියේදී පේනවා රූපයක්. අපි ගේමුකෝ මිනිස්සෙකුගේ රූපයක්. ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හරි පේනවා. දැන් මේ තුල අපිට කෙලෙස් ගලාගෙන ඉන්න පුළුවන්. එයා කෙරේ කැමැත්ත අකමැත්ත. අන්නේ වෙලාවට අපි ඒ වෙලාවේ පිරිසිඳ දකිනවා පරිඤ්ඤයයි කියලා කියන්නේ මේ මෙතන තියෙන දේ ඉස්සරෝම මතු කරලා දෙන මට පුද්ගලයෙක් වගේ පෙවුනට මෙතන තියෙන්නේ ධාතු ටිකක් පිළිකුල් අසුබෝ කොටස් ටිකක් කියන එක අපි අන්න ඉස්සරෝම තියෙන ඇත්ත මතු කර කර පෙන්න එකට තමයි පරිඤ්ඤය කෘත්‍ය කියන්නේ. ඒ හම්බෙන්න අපිට දුක්ඛ සත්‍ය තමයි හම්බෙන්නේ. ඒක පරිඤ්ඤය. හැබැයි ඒත් එක්කම දැන් මේ අරමුණේ මේ අසුභ කොටස් අරමුණේ අපි තුල පුද්ගලයේ කෙනෙක් කියන සංඥාව අවිද්‍යාව බැසගෙන තියෙන. ඒක දුරු කරන්න ඕනේ. සමුදය පහ කළේ පහතබ්බ කෘත්‍යය තන වෙන්න ඕනේ. මෙතන මගේ හිතේ අවිද්‍යාව නිසා තමයි මේ සත්ව පුද්ගල අදහසක්, කැමැති අකමැති අදහසක් ඇති වුනේ. ඒක විපරිත අදහසක්. මේක දුරු කළ යුතුයි. නමුත් මෙතන තියෙන්නේ මෙන්න මෙහෙම අනාත්මෝ ධර්ම ටිකක් කියලා අන්න අරක දුරු කරමින් එතන තියෙන ඇත්ත හිතට පෙන්නලා දෙනවා. මේ පෙන්නලා දෙන්නේ කුමකින්ද? ඒ සඳහා අපිට සතිය ඉදිරිපත් වෙනවා. සිහියෙන් තමයි වටහාගත්තේ මෙතන තිබුණේ අසුභ කොටස් ටිකක් නේද කියලා. ප්‍රඥාවෙන් ඒක පෙන්නලා දෙන, හොඳට පැහැදිලි කරලා දෙන සත්වයේ පුද්ගලයෙක් නැහැ. මෙතන මෙන්න මෙහෙම අනාත්මෝ අසුභ අසාරෝ කොටස් ටිකක්, ධාතු ටිකක් තියෙන. පංච පාදාන ස්කන්ධේ කුයි මේ හටගත්තේ කියලා අන්න ඒ විදිහට පෙන්නලා දෙනවා. එතකොට ඒක අපි ප්‍රඥාවෙන් කරන්න එතන ප්‍රඥාව අවදි වෙලා. දැන් මේක කරගෙන යන්න දෙන්නේ නැහැ. අපි තුල හිත දුබල වෙනවා. ඒ නිසා වීරියෙන් අපි හිත උත්සාහවත් කර කර මේක පෙන්නනවා. ඒ වගේ මේ කරගෙන යනකොට හිත එහාට මෙහාට පනිනවා, දුවනවා. අන්න මේ අරමුණේම තියාගන්න අපිට ඒකාග්‍රතාවයේ සමාධිය ඕනේ. සමාධිය අවශ්‍යයි. දැන් බලන්න මේ විදිහට අපි කර්මස්ථානයක් තුල කටයුතු කරනකොට මේ ඉන්ද්‍රිය ධර්මයන්, බල ධර්මයන්, බෝධිපාක්ෂික ධර්මයන් තමයි අපි තුල මතුවෙලා ඒ දේවල් ක්‍රියාත්මක වෙන්නේ. අන්න ඒක තමයි මම මතක් කරේ. එතකොට අපිට ඇත්තටම කමඨහනක් තුලින් වැඩි යුතු වන්නේ මෙන්න මේ බෝධිපාක්ෂික ධර්මයන්. සතිය, ප්‍රඥාව, සමාධිය, වීරිය, ශ්‍රද්ධාව ආදී මේ ධර්මයන්ුයි අපි දියුණුවටපත් කළගත යුත්තේ. එහෙම නැතුව අපි අර කමඨහන වඩනවා නෙවෙයි. කමඨහන වඩනවා කියන එකෙන් කුණුප කොටස් මතක තියාගෙන ඒ වගේ දක්ෂයෙක් වෙන්න කියන එක නෙවෙයි මේ කියන්නේ. ඒ වගේ වඩන්න ඒවා අවබෝධ කරගත යුතු දේවල් විතරයි. ඒ වගේ වැඩි යුතු කිසිවක් නැහැ. ඒවා උපකාරක ධර්ම විතරයි. අරකෙන් කායෝ උපට්ඨානං නොසති සති උපට්ඨානං චේව සති කියන කාය උපට්ඨානයක් මිසක සිහිය නෙවෙයි. ඒක සමාධියත් නෙවෙයි කය කියන එක. කය කියන එක ප්‍රඥාවත් නෙවෙයි, ඒක උපකාරක ධර්මයක් විතර. හොඳයි, එතකොට අපි මෙතනදී බලන්න මේ බුදුරජාණන් වහන්සේ මේ බල කතාවල පෙන්වලා තියෙන බල ධර්ම ටික. එතනින් අපිට බෝධිපාක්ෂික ධර්ම වලට අදාළ වෙන බලය තමයි සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා බල. සද්ධා බල, විරිය බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල. තව තියෙන ඔත්තප්පිරි බලං, ඔත්තප්පියම් බලං, අනවජ්‍ය බලං, සංඝා බලං ආදී, ප්‍රඥා බලං, භාවනා බලං ආදී මේ බල කිහිපයක් තියෙනවා. නමුත් අපිට මේ සියල්ල කතා කරන්න බෑ. මොකද මෙතනදී මේ බල කියන එකෙන් අදහස් කරේ අපේ හිතේ මේ කියන ධර්මයන් දුබල වෙලා තියෙන දේවල් බලවත් කරගන්න ඕන. ඒ බලවත් කරගන්නේ අපි කර්මස්ථානයේ තුලින්. ඒ වගේම අපිට එන විරුද්ධ ධර්මය තුලින් තමයි මේකට බලයක් ගොඩ නැගෙන්නේ. මම ඔයදි ඉස්සෙල්ලා මේවා මතක් කරලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් කුසීතය අපි තුල බහුල වෙන එක. ඊට පස්සේ උද්දච්චය බහුල වෙන එක. මේකට කුසීතය එනකොට විරිය බලය කියන එක අපි යොදා ගන්නවා. මොකද උද්දච්චේ අකම්පියට්ඨේන සමාධි බලං. එතකොට හිත විසිරෙනකොට ඒ විසිරුණ එකේ නොසැලී තමන්ගේ හිත අරමුණේ පවත්වන්න පවත්වන්න සමාධිය බලයක් වෙනවා. අපි ඒක බලමු කතා කරන විදියට. එතකොට මොකද්ද මේ බල කියලා කියන්නේ? කතමංච සද්ධා බල. කතමංච සද්ධා බල. අසද්ධියේන කම්පතිති සද්ධා බල. අන්න බොහොම වටිනා මේවා මතක් කරලා තියෙනවා. අසද්ධියේ අසද්ධාවෙන් කම්පා වෙන්නේ නැත්තම් එතන සද්ධා බලයක් තියෙනවා. එතකොට එහෙනම් බලන්න මේ අසද්ධාව කියන එක සද්ධාවට විරුද්ධ ධර්මයක්. අපිට මේ අසද්ධාව කියන එක ඇති වෙන්න පුළුවන් කුමන කාරණාවක් කරමියද? බුද්ධ ධම්ම සංඝාදී මේ කරුණු ධර්මයන් ඉදිරියේ ත්‍රිවිධ රත්නයේ කෙරේ අපිට අසද්ධාවක් ඇති වෙන්න පුළුවන්. එතකොට එයින් මේ අසද්ධාව තුල කම්පා නොවි අපිට හිත පවත්වා ගන්න පුළුවන් නම්, හිත ආරක්ෂා කර ගන්න පුළුවන් නම්, ඒක සද්ධා බලය හැටියට සඳහන් වෙනවා. එතකොට සහජාතානං ධම්මානං උපත්තම්බට්ඨනේන සද්ධා බලං. ඒ තමන් තුළ ඉපදුණු සහජාත ධර්මයන්ට, ඒ කියන්නේ හිතේ තවත් ඉපදුණු තව ඉපදලා තියෙනවන සතිය, වීරිය, ප්‍රඥාව, චිත්තය, මේ වගේ ධර්මයන්ට උපස්තම්බණය කරලා ඒවා ඉදිරියට අරන් යන්න, පවත්වාගෙන යන්න මේ සද්ධාව බලය උපකාර වෙනවා, උපකාර කරනවා. ඒකට තමයි උපත්තම්බට්ඨේන කියන්නේ. උපස්තම්බණය කරගෙන උපකාර කරනවා. හරියට අර ගහකට අපි වතුර ටිකක් දැම්මහම, මැලවිලා යන ගහකට වතුර ටිකක් දැම්මහම බලන්න ගහ නැගිටලා කොළ කෙලින් වෙලා මේවා එන ආකාරය, වතුර නැති වුණාම වියලිලා යනවා. ආන් ඒ වගේ තමයි යම් හිතක ශ්‍රද්ධාව කියන එක නැත්තම් ඒ හිත කර්මන්නේ නැහැ. හිත සම්පහන්සනේ වෙලා සතුට උපදින්නේ නැහැ. සද්ධාව තියෙන කෙනාට ඒ හිත බොහෝම සතුට ප්‍රමෝදය ඇති වෙලා හිත කර්මන්නේ භාවයට, පැහැදිලි ස්වභාවයට පත් වෙනවා. අර උදකප්ප සාධන මාණික්‍ය වගේ මේ හිත බොහෝම ප්‍රසන්න වෙනවා. අරමුණු හොඳට පේන්න මේ සද්ධාව කියන එක බොහෝ උපකාර වෙනවා. ඉතින් ආන් ඒ නිසා අපි මේ සද්ධාව දියුණු කරගත යුතුයි. ඒ සද්ධාව දියුණු කරගන්නේ බුදුරජාණන් වහන්සේ ගුණ, ධර්මයේ ගුණ, ඒ වගේ තියෙන ඇත්තටම මේ ආදි කල්යාණ, මධ්‍ය කාලේ පරියෝසාන කල්යාණ, මේ වගේ තියෙන පිරිසුදු බව, උතුම් බව, මේ වගේ තියෙන මුල, මැද, අග තා පිරිසුදුයි, නිවැරදි. ඒ වගේ කිසිදු පරස්පර භාවයක්, විරෝධයක් නැහැ. මේවා ඒකාන්තයෙන් සත්‍යක් කියලා මෙන්න මේ ඇතිවන ඇදහීම විශ්වාසය තුළ එයාගේ සද්ධාව බලයක් බවට පත් වෙනවා. ඊට පස්සේ කෙලේසානං පරියාදානට්ඨේන සද්ධා බලං. ඒ කියන්නේ කෙලෙස් වලින් හිත පිරිසුදු කරනවා, කෙලෙස් වලින් හිත දුරු කරනවා පරියාදානට්ඨේන. එතකොට පරියාදාන කියන්නේ දුරු කරනවා, මනාකොට හිත යහපත් දේ ගන්නවා කියන අර්ථය තියෙනවා. එතකොට මේ කෙලෙස් වලින් හිත දුරු කරනවා, ශ්‍රද්ධාව නිසා ඒක අපි දන්නවා. මේ ශ්‍රද්ධාව ඇති කෙනාට කෙලෙසයක් මතුවෙන්න දෙන්නේ නැහැ. මේ ශ්‍රද්ධාව නිසා යාගේ හිත කෙලෙසොල්ලන්ගෙන් මුදවා ගන්න පුළුවන්. මිදෙනවා. මොකද අපිට අයෝනිසෝ මනසිකාරයක් පාප සිතුවිල්ලක් ඇතිවෙච්ච කෙනා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි ශ්‍රද්ධාව කියන කෙනා යා ඒ කෙලෙස්ෙ කෙරෙහි ලැජ්ජාව ඇති කරගන්නවා, බය ඇති කරගෙන වහා ඒක දුරු කරනවා. ආන් ඒ නිසා මේ ශ්‍රද්ධාව හැම වෙලාවෙම කෙලෙස්යන්ගෙන් දුරු කරනවා. කෙලෙසානම් පරියාදානට්ඨේන ශ්‍රද්ධාව බලං. ඊට පස්සේ පටිවේදී විසෝදනට්ඨේන ශ්‍රද්ධාව බලං. අන්න ප්‍රතිවේදයන් හොඳට පිරිසුදු කරනවා. මොනවද මේ ප්‍රතිවේදයන් කියලා කියන්නේ? බොජ්ජංග ධර්මයන් හොඳට පිරිසුදු කරනවා. අර කියපු අපි තුල භාවනා වැඩපිළිවෙල තුල මේ ඥානයන් හොඳට පිරිසුදු කරනවා. උදයව්‍ය ඥානෙ, සම්මස්සන ඥානෙ, භංග බහිතුපට්ඨාන ආදී ඥාන හොඳින් පැහැදිලිව පිරිසුදු කරලා දෙනවා මේ කියන සද්ධාව කියන බලය තුල. ඒ නිසා ප්‍රතිවේදාදී විසෝදනට්ඨේන සද්ධා බල. අන්න බලන්න කොයිතරම් ප්‍රයෝජනවත්ද කෙනෙක් මේ සද්ධාව නැමැති ධර්මය දියුණු කර ගැනීම කියන එක. ඊට පස්සේ චිත්තස්ස අදිඨානට්ඨේන සද්ධා බලං. චිත්තස්ස අදිඨානට්ඨේන සද්ධා බලං. ඒ කියන්නේ සිත හොඳට අදිෂ්ඨානයේ තුල පිහිටනවා, උපකාර කරනවා. සිතේ අරමුණේම තබා ගන්න මේ සද්ධාව උපකාර වෙනවා. ඒ නිසා කිව්වා චිත්තස්ස අදිඨානට්ඨේන සද්ධා බලං. හිත අපිට ඒ කමඨහන අරමුණේම අඛණ්ඩව පවත්වාගෙන යන්න මේ සද්ධාව උපකාර කරනවා. ඒ නිසා යා මේ භාවනාව, මේ භාවනා කරන මොහොතේ විතරක් නෙවෙයි, තමන් මේ සද්ධාව නිසා තමයි යා තමන් කරගෙන යන භාවනා වැඩපිළිවෙල කොයිතරම් බාධාවක් ආවත් එයා නොකඩකොට ඒක රැකගෙන ආරක්ෂා කරගෙන ඉදිරියට යන්නේ මෙන්න මේ කියන සද්ධාවේ තියෙන උපකාරකත්වය, බලභාවය නිසා. මේ සද්ධාව බලයක් නොවුණු එයා මේ භාවනාව අතරමඟදී කඩා ගන්නවා. මේ භාවනාව මේ ඉන්න අයත් එක්ක කරගෙන යන්න බෑ කියලා සමහර විට එයා අර බාධක විරුද්ධ, තමන්ගේ පෞල් ජීවිතයේ හෝ ඇති වෙන මේ විරුද්ධ ධර්මයන් ඉදිරියේදී එයා දුබල වෙලා එයා මේ භාවනාව අත්හැරලා දානවා. භාවනාව අත්හැරලා දාන්නේ මොකද්ද? වෛරයකින්, තරහවකින් තමයි ඒක අත්හැරලා දාන්නේ. සමහර විට අරයට මේ පීඩා කරන, දඬුවම් දෙන අදහසින් තමන්ගේ භාවනාව අත්හැරලා දානවා. නමුත් ඒ තුල තියෙන දැඩි කෙලෙසයක්, තම්බ ගතියක් තියෙන්නේ. නමුත් ඒක නෙවෙයි අපි කරන්නේ. ඒ කොයිතරම් විරුද්ධ ධර්මයක් පැමිණියත් තමන් මේක ඉදිරියට කරගෙන යනවා කියන මෙන්න මේ කියන අදිෂ්ඨානය, ශ්‍රද්ධාව ඇති කෙනා ඒ අදිෂ්ඨානය පවත්වාගෙන යනවා. ඒක තමයි මේ ශ්‍රද්ධාව කියන එකෙන් ඇති කරගලා දෙන බලය. ඊට පස්සේ චිත්තස්ස බෝධානට්ඨේන සද්ධා බලං. හිත මනාකොට පිරිසුදු කරනවා. හිත පිරිසුදු කරලා හොඳට පවිත්‍ර කරලා දෙනවා මේ සද්ධාව. ඒකට අර මං මුලින් මතක් කරේ හරියට අර උදකප්ප සාදන මාණික්කය වගේ කිලිටි වූ මඩ වෙච්චි බොර සහිත දියකට උදකප්ප සාදන මාණික්කය දාපු ගමන් අර තියෙන ඔක්කොම මඩ යටපත් වෙලා පැහැදිලි දිය මතු වෙන. අන්න ඒ වගේ මේ හිතේ ශ්‍රද්ධාව කියන එක ඇති වුණාම හිතේ නීවරණ ධර්මයන්, කෙලෙස් ධර්මයන් සියල්ල යටපත් කරලා හිතේ කුසල ධර්මයන් මතු කරලා ඉතාමත් ප්‍රභාස්වර හිතක් ගෙනත් දෙනවා මේ ශ්‍රද්ධාව නිසා. අන්න එතකොට මේ ශ්‍රද්ධාව කියන එක බලයක් හැටියට කෙනෙක් දියුණු කරගත්තාම අර විරුද්ධ ධර්මයන්ට එන්න නොදී, ඒ කියන්නේ අකුසල ධර්මයන් පැමිණෙන්නේ නැතුව එයාට පුළුවන්කම තියෙනවා ඒ තුල හිත පවත්වාගෙන අර විරුද්ධ ධර්මයන්ගේ කම්පා නොවී හිත පවත්වාගෙන යනවා. ඒ නිසා මේ හිත මනාකොට පිරිසුදු කරන්න එයාට එයාගේ හිත පැහැදිලිව පේන්න ගන්නවා. ඇත්ත පේන්න ගන්නවා. අකුසලයේ පේන්න ගන්නවා. ඒත් චිත්තස්ස වෝදානට්ඨේන සද්ධා බල. විශේෂාදිග මට්ඨේන සද්ධා බල. සද්ධාව කියන එක විශේෂාදිගමනට් අධිගමනට්ඨේන ප්‍රතිවේදාදී ඒ විශේෂ අධිගම කියල කියන්නේ තමන්ගේ ඉතුරු මාර්ග නැව ඒවා ඉදිරියට කරගෙන යන්න. ඒ වගේම ඥාන වැඩ පිළිවෙලවල් සම්මස්සන ඥාන, උද්‍යප්ප ඥාන, භංග බයිත පට්ඨාන ඥාන, මේ දේවල් එකින් එක අවබෝධ කරගෙන ඉදිරියට යන්න මෙන්න මේ කියන සද්ධා බලය උපකාර වෙනවා. විශේෂ අධිගම එන්න එන්න තමන්ට විශේෂයකට පත් වෙන්න පුළුවන්. මේ සද්ධාව බලය නිසා උත්තරින් ප්‍රතිවේදාර්ථේන සද්ධා බලෙන් උත්තරින් ප්‍රතිවේදාර්ථය කියලා කියන්නේ මෙතන ඉදිරි මාර්ග. මෙතන විශේෂාධිගම අර්ථයෙන් කියනකොට අපිට ගන්න පුළුවන් මුලින් ඇතිවන සෝවාන් මාර්ගය තමන්ට ඇති කරගන්න මේ සද්ධාව විශේෂ උපකාරයක් වෙනවා. මොකද මේ පළවෙනි මාර්ගය ඇති කරගන්නේ සද්ධාව නිසාමයි. සද්ධානුසාරි කියලා අපි අහලා තියෙනවනේ ඔබ. මොකද නොදන්න දෙයක් තුල අපි කටයුතු කරන්නේ විශ්වාසය. ආන්න ඒක තමයි සද්ධාව තුල එයා ඒතෙන්ට බැසගන්නේ විශ්වාසයත් එක්ක. එයාට සැකයක් ඇති වුණොත් කවදාවත් ඒක යන්න බෑ. සද්ධාව නිසා එයා මුල් මාර්ගයේ සෝවාන් මාර්ගයේ ප්‍රතිවේද කරගන්නවා. උත්තරින් පටිවේදට්ඨේන සද්ධා බලං ඉතුරු සකදාගාමි අනාගාමි අරිහත් මාර්ගයේ දක්වාද මේ සද්ධාව කියන යාට උපකාර කරමින් බලයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. එයි මොකද සමහර අය සෝවාන් නම් පත්සේ ප්‍රමාද වෙනවා. දැන් මං සතර පායෙන් මිදලා ඉන්නේ කියලා ප්‍රමාද වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මෙතන ප්‍රමාද වෙන්න සුදුසු දෙයක් නෙවෙයි, සසර කියන එක මහා භයානක දෙයක් කියලා යා තමන් ඒ ඉතිරි මාර්ග සඳහාද උත්සාහවත් වෙනවා. ආනේකට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය පිළිබඳව ශ්‍රද්ධාව ඇති කරගන්නවා. ඒ නිසා උත්තරින් පටිවේදට්ඨේන සද්ධා බලං ඉතුරු මාර්ග දෙයක් කොහොම හරි සාත් කරගෙන මේ ජීවිතේම සියලු දුක් කෙලවර කරගන්න මේ සද්ධා බලය කියන එක උපකාර වෙනවා. සච්ඡාභි සමයට්ඨේන සද්ධා බලං. සච්ඡාභි සමයට්ඨේන කියලා කියන්නේ සත්‍ය ධර්මයන් චතුරාරි සත්‍ය අභිසමය කරන අවබෝධ කරගන්න ප්‍රකට කරගන්න මේ සද්ධාව කියන එක බොහෝ උපකාර වෙනවා. එතකොට ඒ නිසා මේ සද්ධාව නිසා තමයි කෙනෙක් මුල් වරට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට පැමිණෙන අවබෝධ කරගන්නේ. එතකොට අනේ සච්ඡාබිනි සච්ඡාබි සමයට්ඨේන සද්ධා බල. එතකොට චතුරාර්ය සත්‍ය සද්ධාව නිසා අවබෝධ කරගන්නවා. නිරෝධේ පතිට්ඨාප කට්ඨේන සද්ධා බල. නිරෝධේ පතිට්ඨාප කට්ඨේන සද්ධා බල. නිරෝධේ පිහිටන්නේ නිරෝධේ පිහිටුවන අර්ථයෙන් නිරෝධයට යොමු කරන අර්ථයෙන් සද්ධා බලය. අපි අර කිව්ව ඔසග්ගය කියලා කිව්වේ නිවනට නැඹුරු කරන අර්ථයෙන්. එතකොට මෙන්න මේ සද්ධාව කියන එක හිත නිරෝධේ පිහිටුවන නිරෝධයට හිත තල්ලු කරනවා. එත මේ නිරෝධය පේන්න පේන්න හටගත්ත දේ නිරුද්ධ වෙනවා කියලා දකින්න දකින්න ධර්මයේ කෙරේ, බුදුරජාණන් වහන්සේ කෙරේ, කල්යාණ මිත්‍රයන් කෙරේ, සංඝයා කෙරේ පුදුමාකාර විශ්වාසයක් ශ්‍රද්ධාවක් ගොඩ නැගෙනවා. ඒ වචන අදහන්න හිතෙනවා යාට. ඒ වචන ක්‍රියාත්මක කරන්න හිතෙන්නේ ඇයි? එයාගේ නිරෝධය අවබෝධ වෙන්න වෙන්න පේන්න පේන්න එයාට ශ්‍රද්ධාව කියන එක ඇති වෙනවා. එතකොට ආන් ඒ ශ්‍රද්ධාව බලයක් වුණාම අර සමුදය කියන එකට යා බැසගන්නේ නැහැ කවදාවත්. ඇති බවට එනකොට ඒකට විරුද්ධව මෙන්න මේක නැගී හිටලා නිරෝධේ හිත පිහිටනවා. අන්න මේකට කියන්නේ සද්ධාව බලයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. නිරෝධේ පතිට්ඨාප කට්ඨේන සද්ධා බල. එතකොට ඉදං සද්ධා බලං කියලා මේ සද්ධාව මම මේ එකක් දිගට විස්තර කරේ අනිත් බල ධර්මයන් පිළිබඳවත්. මූලික කාරණාව වෙනස් වෙනවා, අනිත් ඔක්කොම සමානයි. ඒ අනුවට අපිට ඒ ඒ ධර්මයට අපි මේක ඒක ආදේශ කරලා අපිට ඒ හිත වඩන්න හා තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි දන්නවා මේ බල ධර්මයන් වුණ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන දේවල් තමයි බල ධර්මයන්. එතකොට ඒ දේවල් අපි දිනු කරගත යුතු දේවල්. ඊට පස්සේ අපිට හම්බෙන්නේ විරිය බලං කියන එක. කෝසජ්ජේන කම්පතිති විරිය බලං. කෝසජ්ජේන කම්පතිති විරිය බලං. අන්න ගොඩාක් වටිනවා මේක. මොකද අපේට බොහෝ සෙයින් අපිට මේ වැදගත් භාවනා ජීවිතයට බලපාන එකක් විශේෂයෙන් ආධුනිකනාට මේ කෝසජ්ජය කියලා කියන්නේ හිත හැකිලෙනවා. භාවනා කරන්න හිතෙන්නේ නෑ. කුසීතයට පත්වෙනවා කියලා කියන්නේ ඒ කියන්නේ අර තමන් තුළ ඉපදිච්චේ හිත තුළ මේ නෑ මේ කුසල ශක්තියක් නෑ, ප්‍රමෝදය සතුට නෑ, හැම වෙලාවෙම කම්මැලිකම එපාවීම තුළ හිත හැකිලෙනවා. ඒ හිත හැකිලෙන්න හේතුව තමයි ඒ නීවරණ ධර්මයක් හිතේ ඉස්මතු වුණාම අර කුසලයට හිත යොමු වෙන්නේ නෑ, හිත කර්මන්නේ නෑ, අකර්මන්නේ කරනවා හිත මේ නීවරණයන්ගෙන් කරන්නේ. එතකොට මේ වීරියෙන් කරන්නේ අපි වීරිය යොදාගෙන ඒ වෙලාවට හිත කුසීතයට පත් වුණාම පෙන්වන ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා. එතකොට මන් uppanna uppanne papake akusale dhamme නාදි වාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවංගපේති. එතකොට uppanna uppan papaka lamaka akusala ධර්මයන් ඉවසන්නේ නැහැ. එතකොට තමන් මේ කුසීතය කම්මැලිකමත් දන්නවා ලාමක අකුසලයක් හැටියට. අන්න ඒක දැකලා යා කුසලය තුළ හිතපත් වෙන්න නොදී හිත උත්සාහවත් කරගන්නවා. සුත්සාහවත් කරගන්න හිත රුකුළු දෙමින් වීරියට මෙනෙහි කරනවා. ඉදිරියට කරගෙන යන සසර බය මෙනෙහි කරනවා. අපාය බය පච්චවෙක්කනතා. අපාය බය මෙනෙහි කරනවා. මේ ජාති ජරා මරණ මෙනෙහි කරනවා. මෙනෙහි කරලා යෝග දුක් මෙනෙහි කරනවා. සත්තු මහන්ත පච්ච වෙක්කනතා, ශ්‍රාවක මහන්ත පච්ච වෙක්කනතා. ඒ කියන්නේ ශ්‍රාවකයන් අතීතයේ ශ්‍රාවකයන් වහන්සේලා මේ ගමන ආපු හැටි, වීරිය කරපු හැටි මෙනෙහි කරනවා. ඒ වගේම සත්තු මහන්ත පච්ච වෙක්කනතා, ශාස්ත්‍රුන් වහන්සේ මේ බුද්ධත්වයේ සඳහා කළ වීරිය උත්සාහය, පාරමී කාලයේ උන්වහන්සේ කරන ලද කැපකිරීම වීරිය, දුෂ්කක්‍රියා කාලයේ කරපු කැපකිරීම වීරිය, මෙන්න මේවා හිතනකොට අපි අර කුසීතය අයින් වෙලා තමන්ට ලොකු වීරිය බලයක් බවට පත් වෙනවා. එතකොට දැන් හොඳට බලන්න අර අපි සද්ධාවට කිව්වා වගේ මේ කුසීතේ න කම්පතිති විරිය බලං. මේකට තවත් කියනවා කුසීතේ අකම්පියට එන විරිය බලං කියලා තියෙනවා. කුසීතෙන් කම්පා නොවන අර්ථයෙන්. එතකොට දැන් හොඳට මෙතන බලන්න අපිට මෙතන මතු කරගන්න යුතු යම ධර්ම කාරණාව තමයි මේ විරිය බලයක් උනේ කුසීතෙන් කම්පා නොවීම නිසා. එතකොට එහෙනම් හැම වෙලාවෙම එයාට මේ විරිය බලයක් උනේ තමන් තුළ කුසීතේ පැමිණි නිසා, ඒකට විරුද්ධව කටයුතු කළ නිසා. එහෙම නැතුව කවදාවත් මේ වීරිය එයාගේ බලයක් වෙන්නේ නැහැ. එහෙනම් අපිට තේරෙනව නේද මේ ධර්ම තුලින් අපිට තේරුම් ගත යුතු දේ තමයි අපිට එන බාධක කියන දේවල් අපිට තමයි අපට උපකාරක ධර්ම වෙන්නේ. ඒවා තුලින් අපේ ඉන්ද්‍රිය බල බොජ්ජංග ධර්මයක් දියුණු කරගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ කියන බාධාවට විරුද්ධව කටයුතු කිරීම. ඉතින් ඒ නිසා විශේෂයෙන් මතක තබාගත යුතු කාරණාවක් තමයි හැමදෙනාම මෙන්න මේ කියන වීරිය බලය කියන එක. මේක නැතුව අපිට කවදාවත් මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපි භාවනා කරනකොට එන්නෙම කුසීතේ පැමිණෙනවා. ඒ කුසීතේ පැමිණීම නිසා කුසීතට විරුද්ධව අපි කටයුතු කළ යුතුමයි. අර කියපු ආකාරයෙන් සත්තු මහන්ත පච්චවෙක්කනතා, ශ්‍රාවක මහන්ත පච්චවෙක්කනතා, අපාය බය පච්චවෙක්කනතා, මෙන්න මේවා අපි මෙනෙහි කළ අපාය බය මෙනෙහි කර යුතුයි. අපායේ වැටිලා විඳපු දුක් මෙනෙහි කළ යුතුයි. ඒ වගේම තමන්ගේ හිතේ දැන් පවතින එකත් එක්ක තමන්ට මරණාසන්න මොහොතේ අකුසලයක් එන්න පුළුවන්. මේ ඇලිලා බැඳිලා තියෙන දේවල් සිහි වෙලා ආවොත් අපායට වැටෙන්න පුළුවන්. අපායට වැටුනොත් කවුද අපිව නැගිට්ටවන්නේ කියන මෙන්න මේවා මනෙහි කරනකොට බුදුරජාණන් වහන්සේගේ දුෂ්කරක්‍රියාව හිතනකොට බලන්න අපිට හිතන්නවත් පුළුවන් දේවා. නමුත් අවබෝධය සඳහා ඒ තරම් වීරියක් කරා අපිට මේක අවබෝධය කරලා දෙන්න. එබඳු වීරිය කරලා අවබෝධ කරලා දීපු දේ මට මේ අල්ප ස්වල්ප වීරියෙන් මතු කරගන්න පුළුවන්ද බෑ. එබඳු උත්තම දෙයක් තියෙන හමුවේදී මම මේ ලාමක නීවරණයකට ඇයි යට වෙලා ඉන්නේ? ඇයි මම මේ කුසීතකට යට වෙලා කටයුතු කරන්නේ? මේ දේවල් නිස්සාර දේවල් තුළ ඇයි මං කටයුතු කරන්නේ කියලා අන්න හිතට රුකුළු දෙනවා. පටන් ගත්තට අපි වීරියෙන් මේකට කියන්නේ ඒකයි. අපි හැම වෙලාවෙම සසර බයත් එක්ක භාවනාව පටන් ගන්නවා, බණ අහන්න පටන් ගන්න. හැබැයි පටන් ගන්නටද මැදදී අපිට කම්මැලිකම නිදිමත එනවා. හොඳට බලන්න මේ භාව බණක් අහන කෙනාටත් මේක එනවා. එතකොට බණ අහනකොට කම්මැලිකම නිදිමත එනකොට මෙන්න මේ වෙලාවට තමයි වීරිය බලය කියන එක මතු කර ගන්නවා. විරුද්ධ ධර්මයට අර වගේ මෙනෙහි කරලා අපාය බය මෙනෙහි කළේ වගේම මේ ලාමක කෙලෙසයක් නිසා මට මේ බණ පදේ වැහිලා යනවා, නිවන ඇහිරිලා යනවා. ඇයි මං මේ විදිහට කටයුතු කරන්න කියලා උපායශීලී වෙනවා. ඒකට සමහර විට නැගිටලා ටිකක් සක්මන් කරනවා වෙන්න පුළුවන්. ඒ වාඩි වෙලාම හිතට රුකුල් දෙනවා. අන්න අර භාවනා කරගෙන ගියාට ඒකට අකුසලයක් කියනකොට නික්කම ධාතු. අන්න මේකට විරුද්ධව ඉදිරියට ඉදිරියට අපි යනවා. එහෙම කරගෙන ගියත් සමහරට එකපාරම එනවා මේ ඔක්කොම නතර කරලා දාන්න වගේ ලොකු අකුසල බලවේගයක්. මොනෝහරි දෙයක් එනවා. ආන්න ඒ වෙලාවටත් අපි ඒ ධර්මයේ ශ්‍රවණය කරමින් ඉදිරියට යමු. කොයි අකුසලයක් ආවත් ඒකට කියන්නේ පරක්‍රම ධාතු කියලා. හරියට හස්ති රාජ්‍යයේ අර ලී දඬු වලින් බටකොටු වලින් හදලා තියෙන ගයක් පොඩි කරලා දාන්නේ කොහොමද? කිසිම ගාණක්වත් නැතුව, වෙහෙසක් නැතුව පොඩි කරලා දාන්නේ. අන්න ඒ වගේ අපිට වීරිය කියන එක යොදාගෙන අරාපු කෙලෙසේ ඒ බණ අහගෙන යනකොට, බණ අහා ඉන්නකොට තමන්ට ඇතිවෙච්ච බාධා වයින් කරලා ඔබ අහලා ඇති සමහර අය බණ අහා ඉන්නකොට එක්තරා භික්ෂුන් වහන්සේ නමක් කැලේ ඒ විදිහට බණ අහා එලි මහනේ බණ අහා ඉන්නකොට සර්පෙක් දෂ්ට කරනවා. නමුත් කෑ ගහගෙන බයේ දිව්වද, කෑ ගැහුවද, කෑ ගැහවනම් ඒ ඔක්කොටම බණට අන්තරායක් වෙනවා. නමුත් ඒ බුදුරජාණන් වහන්සේගේ සද්ධාව ඇති කරගෙන ජීවිත ආසාව අත්හැරලා අර බණ අහගෙන ගියා. නමුත් ආනේ ආනුභාවය නිසා අර සර්පයා දෂ්ට කරත් විරස විෂ ශරීරගත වුණේ නැහැ. ඒ වගේම බහල ඇති සමහර කාන්තාවකේ කාන්තාවක් බණ අහනවා, දරුවා මිදුලේ ඉස්සරහට යනවා, යනකොට තමන්ට පේනවා බණ අහා ඉද්දි තව දරුවා ගාවට සර්පයෙක් එනවා. නමුත් ඒ නැගිටලා ගියේ නැහැ. සර්පයා දෂ්ට කරත් දැක්කා. නමුත් තමන් බණ අහා අදිස්ථාන කරගත්තා. නමුත් ඒ සර්පයාගේ දෂ්ට කරාට දරුවාගේ විස බැහැලා ගියා. සත්‍යක්‍රම මම අවංකවම සද්ධාවෙන් බණ ඇහුවා සත්‍යනම් මේ දරුවගේ ඒ තියෙන විස බැහැලා යන්න කියලා සත්‍යක්‍රියා කළා. අන්න ඒක බැහැලා ගියා. අය කාන්තාවක් ඔබ අහලා ඇති බණ අහා ඉන්නකොට තමන්ගේ දාසිය ඇවිල්ලා කියනවා ස්වාමීනි ගෙදරට හොරු පැනලා කොම බඩු අරන් යනවා කියලා. ඉතින් මේ වෙලාවේ අර හොරත් මේ ඇවිල්ලා ඔත්තු බලන්න හිටියා. අනිත් අය හොරකම් කරනකම් මේ ගෙහිමිය කාන්තාව ආපහු යනවද කියලා බලන්න මෙතන හොරත් හිටියා. කාන්තාව දාසිය ඇවිල්ලා කියනකොට මේ බණට අන්තරාය කරන්න එපා, බුදු බණට අන්තරාය කරන්න එපා, මගේ බඩු අරන් යන කෙනෙක් අරන් ගියපුවා. ඊට වඩා මට මේකම වටිනවා කියලා ඒ වෙලාවේ අර දාසියට බැනවැද අය ඉවත් කරා. ඒ වෙලාවේදී අර හොරා ආපු අහගෙන ඉත හොරා කල්පනා කරා මේ බඳු කෙනෙකුගේ දෙයක් හොරකම් කරලා අපිට නම් යහපතක් වෙන්නේ නැහැ කියලා ආපහු ගිහිල්ලා අර හොරුන්ටත් කියලා ඒ සියල්ල දාලා ගියා. මෙන්න මේ වගේ මේ දේවල් තුල අපි නොසැලී ඉඳීම තුල අපි තුල අර කෙලෙස්යන්ට විරුද්ධව බාධකයන්ට විරුද්ධව කටයුතු කරන්න. එනිසා සමහර විට අපිට බාධක කියනවා මේ බණ අහනකොට භාවනා කරනකොට එන්නේ බාධක හැටියට. මේවා අපිට එන ලෝභය තරහව ඇතිවිචි තරහක්ම නෙවෙයි අපිට එන්නේ. මේවා අපිට එදිනෙදා ජීවිතයත් එක්ක විවිධ ස්වරූපෙන් එනවා. සමහර විට අපිට කරන්න තියෙන වැඩක් මතක් වෙනවා එකපාරම බණ අහා ඉන්නකොට. මොකද කරන්නේ? අර එකපාරම නැගිටලා යනවා, මේක අත්හැරලා දාලා යනවා. සමහර විට දරුවෙක්ගේ වැඩක්. නමුත් එයා ඒක කොහොමද එයා මේවා කරගන්නවා, මේ පටන් ගත්තු බණ ටික මං අහනවා කියලා එයා අර විදිහට වීරියෙන් අර බාධකේ ඉදිරියට යනවා. ඒ වගේ තමයි සමහර විට කෙනෙක් ඇවිල්ලා කතා කරනවා, සමහර විට කෙනෙක් හම්බෙන් දෙනවා. මෙයා කරන්නේ මොකද්ද? භාවනා බණ අහන එක අත්හැරලා දාලා අරයත් එක කතා කරන්නේ නෑ. සමහර විට එයාත් අපි අහග අඬගහගෙන වාඩි කරගෙන මේ බණ ටික අහන්න කියලා මේක ඉදිරියට කරගෙන. අන්න ඒ වගේ අපි උපායශීලී වෙන්න ඕන. ඒ නිසා මේ අපිට මේ බාධක කියනෙව්වා අපිට එන මේ රාගය, ද්වේෂය, තරහව කරපු කිය ඒමම නෙමෙයි එන්නේ. මේවා විවිධ ස්වරූපෙන් එන්න පුළුවන්. ඒ නිසා මේ දැන් හඳුනාගෙන හිටියේ නැත්තම් අපිට ඒ වෙලාවේ මේක බාධකයක් කියලා වැටහෙන්නේ නැහැ. අපිට හැම වෙලාවෙම එදිනෙදා ඒ ලෞකික ජීවිතයට තමයි හිත පණින්. ඒ නිසා මෙන්න මේවා තමයි අපි පුහුණු වෙන්න ඕන දේවල්. ඒ විදිහට මේ විරිය බලය වෙන්නේ කෝසජ්ජේන කම්පතිති විරිය බල. ඒකට කුසීතේ කම්පානෝනාර්ථේ විරිය බලය කියලා කියනවා. ඊට පස්සේ සහජාතානං ධම්මානං උපත්තම්බනට්ඨේන විරිය බලං. ඒ විරිය බලය නිසා තමන් තුළ හිතේ පුදු අනිත් සියලු ධර්මයට උපකරුකුල් දෙනවා. අර කුසීත වෙලා හැකිලිලා තියෙන සිත් සතන් අවදිමත් වෙලා ප්‍රබෝධමත් වෙන හරියට පිපාසෙන් හිටපු කෙනෙකුට බඩගින්නෙන් හිටපු කෙනෙකුට කෑම ටිකක් දුන්නාම එයා පණ ගහලා එනවා වගේ අර වීරියෙන් අපි කරන යෝනිසෝ මනසිකාරයත් එක්ක තමන්ගේ හිතේ අර දුර්වලකම් අතහැරිලා ලොකු වීරියක් ගැම්මක් එනවා. මේ අකුසලයන්ට විරුද්ධව නැගී හිටිනවා මේ හිත. අන්න ඒක විරිය බලයේ හැටියට. කිලේසානම් පරියාදානට එන විරිය බලං. කිලේසයන් උපන් උපන් කෙලෙස් දුරු කරලා දානවා මේ වීරිය නිසා. ඒ නිසා ඒ වගේම පතිවේදාදී විසෝදනට එන විරිය බලං. තමන්ගේ ඉදිරි ධර්ම කටයුතු ප්‍රතිවේදයන් ඥානයන් මේවා ටික ටික දියුණු වෙලා යනවා. චිත්තස්ස වෝදානට එන විරිය බලං. හිත පිරිසුදු වෙනවයින් දෙන්න මේ වීරිය බලය නිසා. මේ විදිහට අර සද්ධාවත කියපු ආකාරයටම මේ වීරිය තුළිනුත් මේ අපිට මේ හිතට අවශ්‍ය උපකාරක ධර්මයන් සැලසෙනවා. එතකොට නිරෝධේ පතිට්ඨානත් නිරෝධේ හිත බැස ගන්නවා වීරිය නිසා. සත්‍යාභි සමයට්ඨේන සත්‍යයේ හිත බැස ගන්නවා වීරිය නිසා. උත්තරින් ප්‍රතිවේදට්ඨේන ඉදිරි ඉදිරි මාර්ග කටයුතු අපිට වීරිය නිසා සාත් කරගන්න ලැබෙනවා. ඒ නිසා මම මේවා ඉදිරියේ වෛද්‍යරියට කියාගෙන යනවා කාලය ටිකක් මදි නිසා. හොඳයි, අපිට ඊළඟ කතා කරන්න තියෙන සති බලය පිළිබඳ. සති බලය කියලා කිව්වේ ප්‍රමාදේන කම්පතිති සති බල. ප්‍රමාදයේ කම්පා නොවන අර්ථයෙන් සති බලය කියලා කිව්වේ. එතකොට මොකද්ද මේ ප්‍රමාදය කියලා කිව්වේ? ප්‍රමාදය කියලා කියන්නේ කුසල ධර්මයන්ගේ හිත නිතර නිතර නොපැවැත්වීම. හැම වෙලාවෙම හිත කමටහනක් තුළ නොහිටීම. තමන්ගේ හිත පිළිබඳ අවධානයෙන් සති සම්බජන්නේ නොහිටීම ප්‍රමාදය. මිසක් මෙතන ප්‍රමාදය කියලා කියන්නේ අර ගෙදරට වෙලා නිදියා ගන්න එක, මේ කම්මැලිකමින් වැඩ කරන්නේ නැතුව මේ ඔහේ ඉන්නවා කියලා මේ ලෝකේ තියෙන මේ ප්‍රමාදය නෙවෙයි මෙතන කියන්නේ. මෙතන ප්‍රමාදය කියලා කියන්නේ කුසල ධර්මයන් තුල හිත නොපවත්වන බව තමයි මෙතන ප්‍රමාදය කියලා කියන්නේ. එතකොට අප්‍රමාදය කියන එක මෙන්න මේ සතියට කියන තවත් නමක්. ප්‍රමාදය කියලා කියන්නේ සතියෙන් තොර හැම වෙලාවෙම ප්‍රමාදේ. ඇයි ඒ ප්‍රමාද වෙනා කියලා කියන්නේ නිවනට ප්‍රමාදයි. එයා හැම වෙලාවෙම සංසාරේ දික් වෙනවා. සිහියෙන් නැති හැම මොහොතම යාගේ හිතේ අයෝනිසෝ මනසිකාර අවිද්‍යාවත් එක්ක එයාගේ හිත අකුසලයට බැස ගන්නවා. ආන් ඒ නිසා ප්‍රමාදේ න කම්පතිති සති බලං. ආන් එතනත් ගොඩාක් වටිනවා. මෙතන මේ සතිය අපේ සිහිය බලයක් වුණේ මොකක් අනුවත? ප්‍රමාද කරන ධර්මයන් හිත මුලා වෙන හැම මොහොතේම හිත අසිහියට පත් වෙන හැම මොහොතේම මම අසිහියෙන් හිටියා නේද, සිහිය මගේ අතහැරුණා නේද කියලා නැවත නැවත සතිය අලුත් කරගන්න. නෑ මං සක්මන් කරනකොට මේ පියවර ටික කොහොම හරි සතියෙන් යුක්තව කටයුතු කරනවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒ කරගෙන මැදක් යනකොට අපේ හිත අතහැරෙනවා. මැදක් යනකොට හිත අතහැරෙනවා. හැබැයි අතහැරුණට නතර වෙලා මගේ හිත අතහැරුණා කියලා සංවේගයට පත්වල නෑ, මං මේ කොහොම හරි මේ හිත පවත්වාගෙන දැඩිව අදිෂ්ඨාන කරගෙන ඒක ඉදිරියට කරගෙන යනවා. මෙන්න මෙහෙම ප්‍රමාදය තුල යා නැවත නැවත විරුද්ධව කටයුතු කරන්න එයාගේ සතිය බලගැන්වෙනවා. එහෙනම් මේ සතිය බලයක් වෙද්දී ප්‍රමාද ධර්මයන් අපේ හිත අතහැරෙන්න හිත පිටපයින්න යා ඒ තුල විරුද්ධව කටයුතු කිරීමෙන්. ඉතින් එහෙනම් දැන් අපිට මේවා පේනව නේද, මේ අපේ හිතට ඇතිවෙන ප්‍රමාද කර ධර්මයන්. ඒවම උපකාර කරගෙන අපිට මේ බල ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරගන්න පුළුවන් බව දැන් අපිට තේරෙනවා. ඇති මේ අපිට භාවනාව කියන එක තමන්ගේ එදිනෙදා ජීවිතේදී කොයි තරම් ඉදිරියට කරගෙන යන්න පුළුවන්ද කියන එක. එන බාධක ඒ වගේම මේ අපි මුලා වෙන දේවල් ඉදිරියේදී අපි අපේ මේ යෝනිසෝ මනසිකාරය පවත්වීම තුළ පුදුමාකාර විදියට අපිට මේ එදිනෙදා ජීවිතයේ තුළ මේ දේවල් බලගන්නවා ගන්න පුළුවන්කම තියෙන බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කරගන්න පුළුවන්. ඊට පස්සේ සහජාතානං ධම්මානං උපත්තම්බනට්ඨේන සති බලං. එතකොට මේ සිහිය කියන එක අනිත් ධර්මයන් තමන් තුළ හිත සමග ඉපදිච්චි සියලු ධර්මයන් තමන්ගේ වසඟේ පවත්වා ගන්න සතියට අනුකූල වෙනවා අනිත් සියලු ධර්මයන්. එතකොට හැම වෙලාවෙම කරනක සතියෙන්මයි කරන්නේ සිහියෙන්මයි කරන්නේ කියන තැනට මේ සතිය බලවත් වෙනවා. නැගිටින්න හිතෙනකොටම සතිය ගොඩ නැගෙනවා. එයාට කවුරු හරි බයිනකොට දොස් කියනකොට හිතේ තරහක් එනකොටම සතිය ඉස්සරහට එනවා. ඒ වගේම එයාට තමන් වැඩක් කරන්න හිතෙනකොට කෑම පිඟාන අතට ගන්නකොටම සතිය ඉදිරියට එනවා. කොහේ හරි යන්න හිතෙනකොටම සතිය ඉදිරියට එනවා. ඇවිල්ලා අකුසලයක් එනකොටම එයාට සිහියෙන් මතු කරලා දෙනවා මෙන්න මේ සතිය. ඒක හරියට අර උපමාවකින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන හරියට රජුරොන්ට තමන්ගේ සේවකයා ඒ තමන්ගේ ඉන්න ඇමතියා විසින් නිරන්තරයෙන් රාජ භාණ්ඩාගාරයේ තියෙන දේවල් මතක් කර කර මතක් කරන මෙච්චර රත්තරන් තියෙනවා ස්වාමීන් අද මෙච්චර අමුරන් තියෙනවා අද මෙච්චර කහවණු තියෙනවා අද මෙච්චර මේ දේවල් තියෙනවා ඔබ වහන්සේ ඇඳුම් මෙච්චර තියෙනවා මේ දේවල් අද වියදම් වුණා මෙන්න මේ දේවල් රාජ භාණ්ඩාගාරයේ තියෙනවා කියලා දවසින් දවස සිහි කරලා දෙනවා වගේ සතිය කියන එක එයාට මේ අකුසල ධර්මයන් කුසල ධර්මයන් සිහි කර කර දිදී අපි හිත ඉදිරියට අරන් යනවා. එතකොට ඒක තමයි මේ සහජාතානං ධම්මානං උපත්තම්බනට්ඨේන කියන්නේ. සතිය බලගැන්වුනහම ඒ සහජාත ධර්මයනුත් බලවත් වෙනවා. අන්න එතකොට අර ප්‍රමාද වෙලා අකුසලයක් ආවත් හිත ගොඩාක් දුර යන්නේ නැහැ. එක්මනට මේ සතිය ඉදිරිපත් වෙලා බලවත් වෙලා හිතට උපස්තම්භණය කරලා හිත තමන්ගේ අරමුණට ගන්නවා. මේ විදිහට හැම එකකටම පරියාදට්ඨේන සති බලං ප්‍රතිවේද විසෝදනට්ඨේන සති බලං. එතකොට කෙලෙස් වලින් නැවත නැවත ඉවත් කරන අර්ථේන සති බලය වෙනවා. ඒ විදිහට මේ සතිය කියන එක අපි අර මෙතන මේ සූත්‍රය අපිට පෙය්‍යාලම් වලින් දාලා තියෙන්නේ. ඒ විදිහට අපිට මේක හොඳට මෙනෙහි කර කර හිතට දාගන්න මේක අවබෝධය ඇති කරගන්න මේක ජීවිතයට එකතු කරගන්න උත්සාහවත් වෙන්න. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ කතමාච සමාධි බල. මේකෙන් කොහොමද කියන්නේ උද්දච්චේන කම්පතිති සමාධි බල. උද්දච්චය කියලා කියන්නේ විසුරුණුකම උද්දච්චය නොසන්සුන්කම කම්පතිති. එතකොට මේවායේ කම්පා වෙන්නේ නැහැ උද්දච්චයෙන් කම්පා වෙන්නේ නැහැ හිත සැලෙනවා එහාට මෙහාට දුවනවා. එතකොට එක අරමුණක පවතින්නේ නැහැ. දැන් මේකත් අපිට විශේෂයෙන් වටිනා දහම් කාරණාවක්. මොකද මේකත් අර කුසීතේ වගේම නිරන්තරයෙන් එන එකක්. විශේෂයෙන් මේ අලුත ආධුනික අයට විශේෂයෙන් පැමිණෙන එකක් තමයි මේ උද්දච්චය කියන එක. එතකොට මේ දැන් බලන්න මේ සමාධි බලයක් උනේ කොතනින්ද? උද්දච්චේන කම්පතිති. උද්දච්චයෙන් කම්පා නොවීමෙන් සමාධි බලයක් උනේ. අන්න එහෙනම් මේ කොහොමද මේක බලයක් ඇති කරගන්නේ? භාවනා කරනකොට හිත පනින්න පනින්න තමන් හිත අදිෂ්ඨාන කරගන්න නෑ මම මේ අරමුණේ කමටහන් අරමුණේම තියාගන්න. හොඳ සිහියෙන් හිත ඒකාග්‍රතාවය තුළ පුහුණු කරන ඒක තුළ නැවත නැවත පුරුදු පුහුණු කර එක අරමුණක් තුළ පවත්වන්න තමන්ගේ අභිමතාරත අරමුණ තුළ හිත පවත්වන්න පුරුදු කරන්න. ඉතින් අන්න මේක තමයි උද්දච්චේන කම්පතිති සමාධි බලංකය. අරහිත උද්දච්චයට ගියන් පස්සේ ඒකට විරුද්ධව අපි කටයුතු කරන්න සිතේ ඒකාග්‍රතාවය දියුණු වෙනවා. ඒකාග්‍රතාව බලයක් ඇති වෙනවා. බලයක් බවට පත් වෙනවා. අන්න එතකොට යාට හිත පිට පැන්නත් වහා සිහියෙන් යුත්තව සිහිය ඉපදීම පමණයි පරක්කු වෙන්නේ. එයා ආපහු හිත ඒකාග්‍රතාවයට ගන්නවා. සමහර විට මෙන්න මේක බලයක් වෙච්ච කෙනා සමහර විට එයා භාවනාවට වාඩි වෙන්න පෙර යම් අරමුණු වල හිටියානම් විසිරීලා තිබුණානම් ප්‍රමාද වෙලා තිබුණානම් භාවනාවට වාඩි වෙලා අර හොඳට හිත මානසිකාරය පවත්වලා සමාධිය ඇති කරගත්තු ගමන් හිත ඒ තුළ ගලක් තිබ්බ වගේ හිතෙන. ඒ නිසානි දැන් අපි හැමවෙලාම විදර්ශනා භාවනාවක් කරන්න පෙර අපි හැමවෙලාම සමත කමඨානක හිත පුරුදු කරන. මේක තමයි ඒ පුරුදු කරන ඒකග්ගතාවේ. දැන් ආනාපාන සතිය හෝ මෛත්‍රී භාවනාව කරන්න යනකොට එයාට හිත දුව දුවා යනවා, එහාට මෙහාට දුවනවා. දැන් එයා ආනාපාන සතිය හෝ මේ මෛත්‍රී භාවනා තුළින් අර දුවන දුවන හිත ඒක ආදීනව දැක දැක හිත මේ මෛත්‍රී කර්මතාලේ සර්ම මේ ආනාපාන සතිය තුළ පිහිටවනවා. අන්න ඒ විදිහට ටික වෙලාවක් පුහුණු වෙනකොට හිත ඒ අරමුණේම නවතිනවා, සමාධිය ඇති වෙනවා. දැන් එයාට පුළුවන්කම තියෙනවා විදර්ශනා කරන්න. කුමක් නිසාද? මේ සමාධිය බලයක් වෙලා සහජාතානං ධම්මානං උපත්තම්බනට්ඨේන සමාධි බල. තමන්ගේ සහජාත ධර්මයනුත් බලවත් කරගෙන අර අරමුණ තුළම හිත පවතිනවා. සමාධියෙන් ඊට පස්සේ කෙලෙසයන්ට නැගිටින්න නොදී කෙලෙසයන් යටපත් කරගෙන මේ කුසල් කර්මස්ථානිය තුල පවත්වනවා හිත. ඒ නිසා යාට මේ වීරි සමාධි බලය නිසා අර විරුද්ධ නීවරණ ධර්මයන් නැගී හිටින්නේ නැහැ. අන්න එතකොට යාට අර විදර්ශනාවන් ඉදිරියට කරගෙන යන්න පුළුවන්. අරමුණු වල ඇත්ත හොඳට බලන්න පුළුවන්. මේ සමාධිය නැති වෙච්ච ගමන් යා විදර්ශනා කරගෙන ගියාට මේ අතරමැදි කඩාගෙන බිඳගෙන ගිහිල්ලා කුසල් අරමුණකට කරන්න තියෙන වැඩේකට හිතපත් වෙලා අපි දන්නේම නැතුව හිත වල් වැදිලා යනවා. ආන් එහෙම වුණාම ආපහු වර සියල්ල කඩා වැටිලා භාවනා විපා වෙන තත්වයට එනවා. ඒ නිසා තමයි මේ හැම වෙලාවේ මේ ධර්ම කාරණා දැනගෙන ඉන්න ඕනේ. ආන් එහෙම දැනගෙන ඉන්න කෙනාට පුළුවන්කම තියෙනවා අන්න ඒ දේවල් තුල නොසැලී කෙලෙසයක් කෙනෙකුට ඒ විරුද්ධව කටයුතු. දැන් මේකේ අපි පෙන්නුවේ ඒ නීවරණ ධර්මයන්ට විරුද්ධව මේ අපි මේ බල ධර්මයේ බොජ්ජංග ධර්මයේ කටයුතු වෙන ආකාර. විශේෂයෙන් අපි භාවනා කරනකොට මේවා තමයි අසද්ධාව, ප්‍රමාදය, කුසීතය, උද්ධච්චය, අවිද්‍යාව. මේවා තමයි අපිට මේ භාවනාවට කරන බාධක. ඔක්කොම බහලන්න පුළුවන් මේ දේවල් වලට. එතකොට මේ සමාධිය කියන එක ඉදිරි මාර්ග කටයුතු කරගෙන යන්න උපකාර කරන. උපන් උපන් කෙලෙසයන්ට එන්න නොදී යටපත් කරලා දාන. ඒ විදිහට අර අපි ඉස්සරලා කතා කරපු ආකාරයෙන් සියල්ල මෙතෙන්ටත් ගලප ගන්නකොට. එතකොට විශේෂාධික මට්ටේන සමාධි බල. අදිට්ඨානට්ටේන සමාධි බල. හොඳට අදිෂ්ඨාන කරගෙන මේ අරමුණ තුල මං සමාධියෙන් පැය භාගයක් පැයක් කටයුතු කරනවා කියලා ඒ විදිහට ඒ තුල ඉන්න පුළුවන්කම ලැබෙනවා මේ සමාධිය දියුණු වුණාම. ඒකේ උපකාර ලැබෙනවා. හොඳයි, එතකොට ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ කතමංච ප්‍රඥා බලං කියන එක. ඊට පස්සේ බලය, ඊට පස්සේ ප්‍රඥා බලය. මොකද්ද ප්‍රඥා බලය කියන්නේ? අවිද්‍යා න කම්පතිති ප්‍රඥා බල. එතකොට අවිද්‍යාවෙන් මුලාවෙන් මුලා වෙච්ච අරමුණක් කෙනකොට ඒකට විරුද්ධව අපේ යෝනිසෝ මනස්කාරය ප්‍රවත්තලා ප්‍රඥාව ඇති කරගන්න. මෙන්න මේකත් අති විශේෂ කාරණාවක්. අපිට භාවනා කරගෙන යනකොට අපිට හෝ එදිනදා ජීවිතයේදී අපිට අරමුණු හම්බෙන මුලා සහගත අරමුණු වෙනවා. අපිට පේනවා ඉදිරියේ කාන්තාවක්, මිනිස්සෙක් පේනවා. රාගයේ ඇතිවෙන්න අරමුණක් එනවා, දේශයේ ඇතිවෙන අරමුණක් එනවා. මෙන්න මේ වෙලාවේදී අපි හොඳට යෝනිසෝ මනසිකාරයෙන් මේ අරමුණේ ඇත්ත හොඳට හිතට පෙන්වලා දෙනවා. පැහැදිලිව පෙන්වලා දීලා මේ මෙතන මේ ආවේ තමන්ගේ අයෝනිසෝ මනසිකාරය නිසා ආපු හුදු විපල්ලාසයක්, විපරිත දෘෂ්ටියක් නේද මගේ මේ දැන් මේ පැවැත්වෙන්නේ? මේ කෙලෙසයක් නැගිලා ආවේ ඒ නිසා නේද? මෙතන ඇත්තටම පවතින මේ අනාත්ම වූ ස්කන්ධ ටිකක් නේද? නාම රූප ධර්ම ටිකක් නේද? රූපේ නම් රූපේ හොඳට ඇතිතතු පෙන්නවා. අන්න අර අවිජ්ජා න කම්පතිති ප්‍රඥා බල. අර මෝහය අවිද්‍යාව ඉදිරියේදී තමන්ගේ යෝනිසෝ මනසිකාරයේ තියෙන බලය නිසා අර අරමුණේ මෝහය දුරු වෙලා මෝහයේ නිසා යම් ආශ්‍රවයක් ඇති වුණා නම් ඒ ආශ්‍රවය දුරු වෙලා නැති වෙලා යනවා. අන්න ඒකට තමයි කියන්නේ අවිජ්ජාය න කම්පතිති ප්‍රඥා බල. සාජාතානං ධම්මානං උපත්තම්බට්ඨේන සද්ධා ප්‍රඥා බල. එතකොට ඒ ප්‍රඥාවත් එක්ක ඉපදිති සහජාත ධර්මයන්ට උපකාර කරන. ඒ ප්‍රඥාව තුළින් සතියට, සමාධියට, ශ්‍රද්ධාවට උපකාර කරන, හිතට උපකාර කරන, වීරියට උපකාර කරන. එතකොට මේ උපකාරක ධර්ම සියල්ලම හිතේ සියල්ල අර ප්‍රඥාව අනුව යනවා. අනුගත වෙනවා. ඒ අනුගත වුණාම කිසි කලකට මේ හිතට විරුද්ධව අකුසලයකට නැගී හිටින්න බැරි බවට පත් වෙනවා. අන්න ඒ හින්දා තමයි පින්වතුනි මේ බොජ්ජංග ධර්ම, මේ බල ධර්ම ඒවා මේ බලවත් වෙලා බෝධි අංග බවට පත් උනම් පස්සේ මේ සියලු ඇතුළත තියෙන සංසාරේ පුරුදු කරගෙන ආපු මේ අනුසය පවා පළලා විනාශ කළ දහන තත්වයට මේ හිතක් පත් වෙන්නේ. හිත මාර්ග ඥානයක් ඉපදෙන තත්වයකට පත් වෙන්නේ. මේ සියලු සංකත ධර්මයන් අතහරින්න තරම් හිත බලවත් වෙන්නේ මෙන්න මේ දේවල් ප්‍රබල වුණාම. දුබල කෙනාට අත්හරින්න බෑ. ඒ නිසා දුබල හිතකට මේ සුළු දෙයක් අත්හරින්න බෑ. දුබල හිතකට සමහර විට තමන්ගේ තිය තමන්ගේ සාර බුලත් පිට ටික අත්හැර ගන්න පුළුවන් කමක් නැහැ. ඒක සුළු දෙයක්. නමුත් ඒ වගේ හිත තියෙනවා. ඒ පුරුදු වෙච්චාම ඒවා සමහර විට තමන් අඳින පළඳින ඇඳුම පිළිබඳව ඒවත් අත්හැර ගන්න බෑ. මේ වගේ දේවල් සමහර විට කෙනෙක් මත්පැන් පානය කරගෙන පුරුද්ද අත්හැර ගන්න බෑ. ඒ වගේම කෙනෙකුට පන්සලට ගිහිල්ලා සිල් ගන්න කිව්වට ඒක කරන්න බෑ. බණ අහන්න භාවනා කරන්න කිව්වට දුබල කෙනාට මේවා කරන්න බෑ. ආන් ඒ නිසා තමයි ඒ නුවණැති කෙනා තමයි මේ ශාසනයේ තියෙන පඤ්ඤාවන්තස් ආයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤෝ. දුප්ප්‍රඥාට නෙවෙයි මේ ශාසනේ. මේ කාමයන් අත්හරින්න බෑ දුප්ප්‍රඥ කෙනාට. කාමයන්මයි අල්ල බදාගන්නේ. එයා අත්හරින්නේ නෑ ඒවා. එනිසා කාමයන් අත්හරින්න පුළුවන් ප්‍රඥාවන්ත කෙනාට. බණ අහනකොට මේවා අත්හරින්න හිතෙන්නේ භාවනාවට යොමු වෙන්න හිතෙන ප්‍රඥාවන්තයාට. ඒකනේ ඔබ අහලා ඇතිනේ පුක්කුසාති රජ්ජුරුවෝ කප්පීන රජ්ජුරුවෝ මේ බුද්ධ කියන වචනේ ඇහිලා රජ සම්පත් සියල්ල අත්හැරලා දාලා බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා පැවිදි උපසම්පදාව ලැබලා සියලු කෙලෙසුන්ගෙන් දුරු වුණේ මොකක් නිසාද? ප්‍රඥාව නිසා. ප්‍රඥාව නැති කෙනාට රජ සම්පත් අත්හැරගන්න බෑ. රජ සම්පත් කවර කතාද? අපිට තියෙන කාමයෝ හීන කාමයන් තියෙන්නේ. ඒ හීන කාමයන් පවා අත්හැරගන්න බැරි වෙනවා මේ ප්‍රඥාව නැති වෙනකොට. මේ අකුසල ධර්මයන්ගෙන් වහගෙන අර දේවල්මයි සාරය කියලා එයා හිතාලා. ඒ දේවල් අල්ලගෙන ඒව අත්හරින්න බෑ. හරියට අර අහලා තියෙන අර වඳුරේ ක්‍රිලවේ කුරුම්බ ගෙඩියක් දාලා උගුලක් කටවලා තිබ්බාම ඒක අර කුරුම්බ ගෙඩිය ඇතුළට අත දහලා කුඩා සිදුරෙන් අත දහලා මේ කුරුම්බ ටික අරගෙන මිටමොලවා ගත්තාම අත ගන්න බෑ. ඉතින් වැද්දා හෝ ඒ ඇවිල්ලා අර සතා මරා ගන්නකම් පුළුවන්. ඇයි අරක අතහරින්නේ නැහැ? අතහැරියොත් අත ගලවගෙන ජීවිතෙත් බේර ගන්න පුළුවන් කපතිය. ඉතින් ආන් ඒ වගේ තමයි මේ දැඩිව ගැනීම කියන කාමයන් දැඩිව ගත්තාම වීරිය, ප්‍රඥාව, සතිය තියෙන කෙනාම මේව අත්හරිනවා. දුබල කෙනාට මේව අත්හරින්න පුළුවන් කමක් නැහැ. ආන් ඒ නිසා තමයි මේ දුබල හිත තමන් අවබෝධ කරගත්තා. තමන්ගේ හිත මේ දුබල හිතක් කියලා අවබෝධ කරගත්තු කෙනාට ආන් ඒ දුබලකම යටපත් කරගන්නේ මේව දියුණු කර ගැනීම. දියුණු කරගන්න තමන් ඒ සඳහා යෙදෙන්න ඕනේ, පුහුණු වෙන්න ඕනේ, භාවනාව යෙදෙන්න ඕනේ, මේවා ප්‍රායෝගික ජීවිතයට එකතු කරගන්න ඕනේ. එතකොට අයියාට මේ දුබල දේවල්, මේ ඉන්ද්‍රිය බල බොජ්ජංග ධර්මයන් බලවත් වෙලා එන්නේ. මේ විදිහට තව අපිට තියෙනවා මේ හීරි බලං, ඔත්තප්පියං බලං කියන මේවත් ගොඩාක් වැදගත්. නමුත් අපිට මේ බෝධිපාක්ෂික ධර්මයන් යටතේ කතා කරන්න තියෙන මේ ටික, ඉතින් ඉදිරු ටික අපිට මේ වගේ කතා කරන්න කාලෙ මදි. ඒ නිසා අපි සූත්‍රයක් කතා කරගෙන ආවේ සබ්බාසෝ සූත්‍රේ. එතකොට භාවනා පහතබ්බා කියන සූත්‍රයේ යටතේ තමයි අපි මේ කාරණා ටික කතා කරන්නේ. එතකොට ආන් ඒ විදිහට මේ භාවනාවෙන් කිරීම නිසා අර ආශ්‍රවයේ වටපත් වෙනවා. භාවනා නොකරන කෙනාට කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව, දිඨාශ්‍රව උපදිනකොට භාවනා කරන කෙනාට එබඳු ආශ්‍රව දැවිලි උපදින්න නැතුව යනවා. ඉතින් ඒක තමයි මේ ධර්ම කාරණාවෙන් අපි අවබෝධ කරගත යුතු විශේෂ කාරණා. ඉතින් ඒ නිසා මං හිතන්නේ වටිනා මේ කරුණු කාරණා ටිකක් අපිට මතු කරගන්න පුළුවන් වුණා මේ වචනය මේ දහම් කාරණාවත් එක්ක. බලන්න එතකොට අපිට මේ වගේ සූත්‍රවල තියෙන මේ කොටස් තුළින් ඉතාම බොහෝ දහම් කාරණා මතු කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අදත් මම මේ උත්සාහවත් වුණේ. ඉතින් මේ සබ්බාසව සූත්‍රය පිළිබඳ කොතෙකුත් දේශනා තියෙනවා. නමුත් ඒ තියෙන දේවල් වලට වඩා වෙනස් පැත්තක් මතු කරලා දීලා අපිට ජීවිතයට අලුතින් යමක් ජීවිතයට එකතු කරගන්න පුළුවන් උපකාරයක් සලසන්න. ඒ අනුව මෙතනදී බුදුරජාණන් වහන්සේ සූත්‍රය අවසන් කරනවා. කතමේච භික්ඛවේ ආසවා භාවනා පාදප්පා කියලා මේ විදිහට බෝධිපාක්ෂික ධර්මයන් භාවිතා කිරීමේ මේ බෝධිපාක්ෂික ධර්මයන් තමයි මම අර විදිහට මේ සූත්‍රයක් ඇසුරෙන් වෙනත් පරියායකින් ඔබට පැහැදිලි කරලා දුන්නේ. මොකද මේකට හේතුව මේ සබ්බාසව සූත්‍ර දේශනා තුළ මේ බෝධිපාක්ෂික ධර්මයන් පිළිබඳව විස්තර කරන නිසා. එතකොට මෙතනදී බෝධිපාක්ෂික ධර්මයන් ගත්තාම අපිට ඇත්තටම වඩන්න තියෙන්නේ මෙතන තියෙන සති සම්බොජ්ජංගේ, ධම්මවිජය සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ කියන මෙන්න මේ බොජ්ජංග තමයි වඩන්න තියෙන්නේ. මේ බොජ්ජංග ටික වඩනකොට තමන් තුළ පීති බොජ්ජංගේ ඇති වෙනවා, පස්සද්ධි සම්බොජ්ජංගේ ඇති වෙනවා, සමාධි සම්බොජ්ජංගේ ඇති වෙනවා. වීරියෙන් මෙනෙහි කරාන්ට වීරිය තුළ වීරියෙන් හිත උත්සාහයෙන්, ඒ කියන්නේ සිහිය පිහිටවාගෙන නුවණින් ධර්ම සම්මර්සණය කරනවා, හිත උත්සාහවත් කර කර. එබඳු කෙනාට ප්‍රීතිය ඇති වෙනවා. එබඳු කෙනාගේ පස්සද්ධිය ඇති වෙනවා. එබඳු කෙනාට හිත සමාධිය ඇති වෙනවා. ඒ වගේ මේ හේ ඇත්ත දකින්න දකින්න යාගේ හිත උපේක්ෂාවටපත් වෙනවා. එතකොට මේ වගේ මේ බොජ්ජංග ධර්මයන් තුල ඔන්න ඔය විදිහට වඩන්න තියෙන්නේ. මේ වගේ අපිට බොජ්ජංග සංයුතේ ඒ කාරණා පෙන්නනවා. මේ කුසීතටපත් වුණාම මොන මොන බොජ්ජංගද වැඩි යුත්තේ, හිත උද්දච්චයටපත් වුණාම මොන මොන බොජ්ජංගද වැඩි යුත්තේ කියන කාරණා ඔබ ඒවා අහලා ඇති මං හිතන්නේ. එතකොට අපි කෙටියෙන් කිව්වොත් යම් විදිහකට හරියට අර නිවිලා යන ගින්නක් අවුලවා ගන්න ඕන නම් ඒකට නැවත නැවත අමුදර, අමු ගොම, අමු දේවල්, දිය සහිත දේවල් දැම්මොත් ඒ ගින්න නිවිලා යනවා. නිවිගෙන යන ගින්නක් අවුලවා ගන්න නම් කළ යුත්තේ වියලි දර, වියලි ගොම, හොඳට වාතය පිඹමින් අර ජල වාෂ්ප නැති දේවල් ඒ විදිහට කටයුතු කරන්න. එතකොට අර නිමිච්චි ගින්න හොඳට වියලි දර, සිහින් දර ඇතු සම්බන්ධ කරා මේ ගින්න ටික ටික ඇවිලිලා. අන්න ඒ වගේ තමයි හිත කුසීතටපත් වුණාම සමාධි සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, උපේක්ෂා සම්බොජ්ජංගය නොවැඩිය යුතුයි. ඒ වෙලාවට අපි වඩන්නේ සති විරිය සම්බොජ්ජංගේ, ධම්ම විජය සම්බොජ්ජංගේ හා සති සම්බොජ්ජංගේ ආදී මේ දේවල් වැඩිය යුතුයි. එතන බොහෝ සෙයින් පෙන්නන්නේ ධම්ම විජය සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, ප්‍රීති සම්බොජ්ජංගේ මෙන්න මේවා වඩනකොට අර කුසීත වෙලා තියෙන හිත නැගිටිනවා. හිත උද්දච්චයට ගියාම ඒ වෙලාවට මේ වීරියට හිත මෙනෙහි කරොත්, ධම්මවිජය සම්බොජ්ජංගේ දහම් කරුණු මෙනෙහි කරොත් තව තව හිත විසිරෙන්න පුළුවන්. හරියට ඇවිලිච්චි ගින්නක් නිවන්න ඕන නම් එයා නැවත නැවත දර දැම්මොත්, කොලාතු දැම්මොත් තව ගින්න ඇවිලෙන. ඒ වෙලාවට ඒකට විරුද්ධ ධර්මයෝ දානවා වගේ හිත උද්දච්චයට ගියපු වෙලාවේ හිත පස්සද්ධි සම්බොජ්ජංගේ, සමාධි සම්බොජ්ජංගේ හා උපේක්ඛා සම්බොජ්ජංගේ තමයි වැඩි. මේ බොජ්ජංග වලට හැම මොහොතේම හැම එකටම සති සම්බොජ්ජංගය ඒක හැම තැනම සියලු ආකාරයෙන් කටයුතු කරනවා. ඒ නිසා මේ දෙකටම සතිය දාන්නේ නැහැ, එකකටවත් දාන්නේ නැහැ. මොකද මේ සති සම්බොජ්ජංගය මේ හැම එකකටම අවශ්‍යයි. සති චකාහම් භික්කවේ සබ්බත්තිකං වදාමි කියන ආකාරයෙන් සතිය හැම එකකටම අවශ්‍යයි. ඒ නිසා එතකොට මෙන්න මේ විදිහට භාවනා පහතබ්බ විදිහට මේ ධර්මයේ සූත්‍රයේ පැහැදිලි කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන යතෝචකෝ යතෝච භික්කවේ භික්කුණෝ යේ ආසවා දස්සනා පහතබ්බා තේ දස්සනා පහීන හොන්ති. යම් ආශ්‍රව කෙනෙක් දර්ශනයෙන් පහ කළ යුතු නම් ඒ ආශ්‍රවය දර්ශනයෙන් පහ කළ යුතුයි. ඒ නිසා කොච්චර මංකර වීරියක්, උත්සාහයක්, සමාධියක් තිබුණත් එයාට කවදාවත් මේ දර්ශනයෙන් පහ කළ යුතු දේ පහ කරන්න බෑ. සමාධිය, වීරිය, ඒකට ප්‍රඥාව අවශ්‍යමයි. ඒ නිසා එතකොට යම් ආශ්‍රව කෙනෙක් සංවරයෙන් පහ කළ යුතු නම් ඒ සංවරයෙන් පහ කළ යුතුයි. යම් ආශ්‍රව කෙනෙක් පටිසේවනා පහතබ්බා පත්‍යවේක්ෂාවෙන් පහ කළ යුතු නම් ඒ ආශ්‍රවය පක්ෂා පත්‍යවේක්ෂාවෙන් පහ කළ යුතු වේ. එතකොට යම් ආශ්‍රව කෙනෙක් අදිවාසනා පහතබ්බා තේ අදිවාසනා පහීනා හොන්ති. යම් ආශ්‍රව කෙනෙක් අදිවාසනෙන් ඉවසීමෙන් අර සීත උෂ්ණ ආදී ඉවසීමෙන් පහ කළ යුතු නම් ඒ ඉවසන්නාට මේ ආශ්‍රව ප්‍රහීන වෙලා යන. යේ ආශ්‍රවා පරිවජ්ජනා පහතබ්බා තේ ආ පරිවජ්ජනා පහීනා හොන්ති. පහීනා පහීනා හොන්ති. ඊට පස්සේ යේ ආශ්‍රවා විනෝදනා පහතබ්බා තේ විනෝදනා පහීනා හොන්ති. යේ ආශ්‍රවා භාවනා පහතබ්බා තේ ආශ්‍රවා පහීනා හොන්ති. අන්න අර විදිහට යම් ආශ්‍රවයක් දුරු කිරීමෙන් පාකල යුතු නම් ඒක දුරු කිරීමෙන් පැහැය යුත්තා වේ. යම් ආශ්‍රව කෙනෙක් විනෝදනෙන් පාකල යුතු නම් විහීරයෙන් උපන් උපන් කාම විතර්ක ව්‍යාපිදත්ව එතකොට ඒ ආශ්‍රවය විනෝදනෙන් පාකල යුතු වෙනවා. යම් ආශ්‍රව කෙනෙක් භාවනාවෙන් පාකල යුතු නම් යම් ආශ්‍රවයක් භාවනාවෙන් පාකල යුතු වේ. මේ විදිහට අයං උච්චති භික්කවේ භික්ඛු සබ්බාසව සංඝර සංමුත්තෝ විහෙරති. මේ විදිහට මේ කියලු ආකාරයෙන් සියලු ආශ්‍රවයන්ගේ සංවරයට වාසය කරමින් කටයුතු කරනවා. අච්චෙච්චි තණ්හං වවත්තාති සංයෝජනං. ආන්යා මේ කාරණ නිසා තණ්හාව මිදෙනවා. තණ්හාව දුරු කරලා සංයෝජනයන්ගෙන් මිදිලා සම්මා මානාභි සමයෝ අන්තමකාසී. යාගේ සියලු මානයන් සහ මුලින්ම නැති කරලා දුක්ඛස්සාදි සියලු දුක් දුරු කරලා නිරුද්ධ කරලා තමන්ගේ හිත නිවනේ බැස ගන්නවා. ඉදමෝච භගවාත්තමනාතේ බික්ඛු භගවතු බාසිතං අභිනන්තුන්ති කියලා මෙන්න මේ විදිහට ආශ්‍රව සබ්බාසව සූත්‍රයේ මේ බුදුරජාණන් වහන්සේගේ දේශනා පරියාය අහන කරන අහන මේ භික්ෂුන් වහන්සේලාගේ සතුටු සුත් ඇති භික්ෂුන් වහන්සේලා ඒ ධර්මය තමගේ හිතට ගන්නවා, ධාරණය කරගන්නවා, ජීවිතයට එකතු කරගන්න ඕනි කියන අදහසින් මේ ධර්ම දේශනාව භික්ෂුන් වහන්සේලා ශ්‍රවණය කරා කියලා මේ සූත්‍රය අවසන් කරනවා. ඉතින් එතකොට මේ සූත්‍ර දේශනාව ඇතුළෙන් අපිට ඉතින් වටිනා ජීවිතයට එකතු කරගත්තු ධර්ම කවන රාශියක් විශේෂයෙන් ප්‍රායෝගික ජීවිතයට එකතු වුණා මං හිතන්නේ. එනිසා මේවා නැවත නැවත අහලා ශ්‍රවණය කරමින් ඒ මේ දේවල් ජීවිතයට එකතු කරගමින් යම් යම් ආකාරයකින් තමන්ගේ උපන් උපන් කෙලෙස් දුරු කරගත යුතු නම් ඒ මේ ක්‍රම වේදයන් මේ කියපු ක්‍රම උපායන් යොදාගෙන තමන්ගේ එදිනෙදා ජීවිතයට මේක සම්බන්ධ කරගන්න කියලා ආරාධනා කරනවා. අන්න ඒ විදිහට සම්බන්ධ කරගත්තාම තමන්ට ධර්මානුකූල ජීවිතයක් ධර්මයත් එක්ක ජීවත් වෙන වැඩපිළිවෙලක් තමන්ට ජීවන පැවැත්මක් තමන්ට ගොඩනගා ගන්න පුළුවන්. ඒ තුලින් තමන්ට ඒ ජීවන පැවැත්මත් එක්ක තමන්ගේ මේ ඉන්ද්‍රිය බල බොච්චංග ධර්මයන් දියුණුවටපත් වෙලා යම් දවසක් ඒ තමන්ට මේ සියලු දේ අත්හැරලා එක තැනක වෙලා වීරිය කරන්න එන සියලු දේ අත්හැරලා චතුරංගා සමන්නාගත වීරියට බැස ගන්න අවස්ථාවක් එයි. එදාට යාට ඒක හිතපත් වෙයි. එදාට යාට මේ ඉන්ද්‍රිය ධර්මයන් දියුණුවටපත් වෙලා මේ සංකත ධර්මයන්ගෙන් සහ මුලින්ම හිත අයින් වෙලා නිවනේ හිත බැස ගන්නවා. නිවනට හිතපත් වෙන දවසක් එයි. ඉතින් අන්න ඒ නිසා ඒ සඳහා මේ ධර්ම සූත්‍ර දේශනාව ධර්ම පරියාය හැම දෙනාට මුතුම් නිවන් පිණසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ දේශනාව අවසන් කරනවා. ඉතින් මේ සාකච්ඡාව සඳහා අපි ඉඩාවකාශ සලසා දෙනවා. මේ සූත්‍රය ඇසුරෙන් මේ දේශනාව ඇසුරෙන් හෝ යම් දහම් ගැටලු තියෙනවා නම් ඒ සඳහා අවශ්‍ය ඒ සඳහා ඒ දහම් ගැටලු විමසන ලෙස ආරාධනා කරනවා. තෙරුවන් සරණයි.
සාදු 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 සහනස බොහොම පින් තාමත්ම වටිනා ධර්ම දේශනාවක් අදත් අපි ශ්‍රවණය කරේ. හොඳ අපි හිමන්ත මේ අවස්ථාවේ ප්‍රශ්න වලට යොමු වෙනවා. අපේ උත්තරණ මෙහෙන් වහන්සේට යොමු වෙමු පළවෙනි ප්‍රශ්නයේ ඉදිරිපත් කිරීම සඳහා.
තෙරුවන් සරණයි සියලු දෙනාටම. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. අපේ හාමුදුරුවනේ එතකොට සෝවාන් මාර්ගයට ප්‍රථමයෙන් සද්ධානුසාරී ධම්මානුසාරී පුද්ගලයා කියලා දෙන්නේ. එහෙම කතා කරනවනේ අපේ හාමුදුරුවනේ. එතකොට ධම්මානුසාරී පුද්ගලය වෙනත් සද්ධාව නැතුව ධම්මානුසාරී වෙන්න බෑ නේද? අපේ හැමෝම පළවෙනි තැන සද්ධාව නේද? සද්ධාව නැතුව මොකුත් බෑ නේ. ඔබ වහන්සේගේ දේශනා අනුවයි අපි
ඔව්
එහෙම ධම්මානුසාරී පුද්ගලය
ඔව් ඔව් එහෙම තමයි. ඒ ධම්මානුසාරී සද්ධානුසාරී කියන කෙනා ගත්තාම ඒ දෙන්න අනිවාරෙන් ඒතන කතා කරලා තියෙන යාගේ සද්ධා ඉන්ද්‍රිය බලවත්. සද්ධානුසාරී කෙනාගේ ඉන්ද්‍රිය පහම තියෙනවා. සති ඉන්ද්‍රිය, විරි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය අවශ්‍යයි. මේවා නැතුව කරන්න බෑ. මෙතන කියන්නේ සද්ධාව විතරක් අවශ්‍යයි කියන එක නෙවෙයි. එයාට එයාගේ සද්ධා ඉන්ද්‍රිය බලවත්. ඒ නිසා එයා සද්ධාව මුල් කරගෙන අනිත් දේවල් ඊට පසුපසින් ඇවිල්ලා තමයි මිදුනේ. එහෙම කෙනාට සද්ධානුසාරී කියලා කියනවා. ධම්මානුසාරී කියලා කියන කෙනාගේ ප්‍රඥා ඉන්ද්‍රිය බලවත්. ඒට අනුගත වෙලා අනිත් සද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන් එයාගේ තියෙනවා. නමුත් එයාගේ බලවත් වෙලා තියෙන ප්‍රඥාව, එයා ප්‍රඥාවෙන් කෙලෙස් කප කප ගිහිල්ලා එයා මාර්ගඵල අවබෝධය කරා යනවා. එතකොට එයාට කියනවා ධම්මානුසාරී කෙනාට කියන්නේ මොකද්ද? සද්ධානුසාරී කෙනාට කියනවා සද්ධා විමුක්ත කියලා. ධම්මානුසාරී කෙනාට කියනවා දිට්ඨිපත්ත කියලා. එතකොට දර්ශනේ නිසා යා ප්‍රාප්තියටපත් වුණා. අරයා සද්ධා විමුක්ත සද්ධානුසාරී කෙනා. මේ විදිහට තමයි ඒක එන්නේ. නමුත් අර එතුමියා මතක් කරා වගේ මේ සද්ධානුසාරී ධම්මානුසාරී සද්ධාව කියන එක එකක් නිසා නෙවෙයි, අනිත් සියලු දේවල් අවශ්‍යයි.
එහෙනම් මම තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපේ හාමුදුරනේ. දැන් කෙනෙක් භාවනා කරන්න හිතෙන්නේ නැත්තේ, ඒ කියන්නේ බාහිර වැඩ ගැන දැන් ගොඩක්ම හිතෙන්නේ නැත්තේ, ඒ කියන්නේ අර දරුවන්ගේ වැඩ ඉවර වෙලා අපි එන්න ඕනේ එහෙම කියලා. දැන් අපි එහෙම කිව්වම එහෙම කරා කියන අය අපිට මුණ ගැහෙනවා. නිසා කියලා ඒ කියන්නේ ඒ අයට පාරමිතාවේ අඩුකමක් තියෙන නිසාද, පෙර ජීවිතේ පෙර හුරු පින් මොකක් හරි එහෙමත් අවශ්‍යද අපේ හාමුදුරනේ? එහෙම භාවනා කරන්න හිතලා මේ සසර දුකෙන් මිදෙන්න හිතෙන් කෙනෙකුට?
ඔව් ඇත්තටම ඉතින් ඒක මේ එක කාරණාවක් නෙවෙයි. දුර්වලතාවයන්, පාරමිතා අඩු බව, සසර පුරුදුණු කරපු බව, ප්‍රඥාවේ උපතින්ම ප්‍රඥාවක් නැතිකම, යාට කල්යාණ මිත්‍රෝ හම්බෙලා සත්පුරුෂෝ ඇසුරු නොකරපු බව, මේ ඔක්කොම එකතු වෙලා තමයි යාට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අර පාරමිතා අඩු වුණත්, යාගේ ඉන්ද්‍රිය ධර්මයන් දුර්වල වුණත්, යා කල්යාණ මිත්‍රෝ සත්පුරුෂෝ ඇසුරු කරොත් අර සියල්ල යාට දිනු වෙවි එනවා. ඉතින් නමුත් ඇතැම් අයට ඉතින් මේ සඳහා උදව් දෙන, උපකාර කරන, උපදෙස් දෙන සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් නැති වුණාම වෙන්නේ අන්න අර කාරණාව. මොකද එයාට අර ඒ දුර්වලතාවයේ මග හරවා ගන්න බැරි වෙලා එයා ඒවා ඔස්සේම ගහගෙන යනවා. ඉතින් ඒ නිසා මේ දුර්වලතාවයන් මතුවෙන්න හේතුව මේ භාවනාවට හිත දෙන්නේ නැති, මේව අත්හරින්න හිතෙන්නේ නැති. ආ සංසාරේ මේවා අත්හැර නැහැ, කාමයන්මයි පුරුදු කරලා තියෙන්නේ. එයාට ඒ අත්හරින ප්‍රඥාව නැහැ. ඉතින් ඒ නිසා බොහොම අමාරුයි මුලින් එන්න. ඉතින් ඒකට ඒ වගේ අර එක කාරණාවක් නෙවෙයි, අර විවිධ හේතුන් තියෙනවා. නමුත් ඒකට එකම විසඳුම තමයි අපි කල්යාණ මිත්‍රයෝ සත්පුරුෂෝ ඇසුරු කරමින් ඒට අනුගතව කටයුතු කිරීම තමයි ඒ වගේ නිදහස් වෙන්න තියෙන උපාය මානසිකාරය.
එහෙමයි,
තෙරුවන් සරණයි.
හොඳයි, අපිට තව කාල වෙලා තියෙනවා. මේක නිසා අපේ කල්‍යාණ මිත්‍රයන් අත උස්වන්න ස්වාමීන් වහන්සේ අනිත් කටල ඇස්සින් කළ මම මේ මට පොඩි ප්‍රශ්නයක් ආවා. දැන් ස්වාමීන් වහන්සේ මේ දැන් අපි දැන් ඔබ වහන්සේ මුලින් සඳහන් කරන්නේ ඒ කියන්නේ පංච ඉන්ද්‍රයන් පිරිහෙන අවස්ථාවලදී ඒකෙන් කම්පා නොවීම, ඒ පංච බල වෙන අවස්ථාව ගැන.
ඔව්.
ඔතන ඉතින් ස්වාමීන් වහන්සේ අපිට මෙහෙම හිතාගන්න බැරිද? ඒ කියන්නේ දැන් මේක අපි හිතමු අපි දැන් භාවනා කරන්න උත්සාහ කරනවා, නැත්නම් වෙන මොකක් හරි ශ්‍රද්ධාව නැති වෙන අවස්ථාවකදී, ධර්ම දේශනාවක් ගැන එහෙම නැත්නම් බුදුන් වහන්සේ ගැන සැකයක් උපදින අවස්ථාවකදී අපිට අපි එකෙන් කම්පාවට පත් වෙනවා. සාමාන්‍ය ඊමට මෙහෙම ඉන්නේ ආදිවාසී අපි කම්පාවට පත් වෙනවා, කියන්නේ පසුදැවිල්ලට පත්.
ඔව්.
ඒ පසුදැවිල්ලට පත් වීම හැම වෙලාවෙම අකුසලයක් නිසා වෙනවා.
ඔව්.
ඒක එක දෙවැනි එක මේක තමයි ඉතින් පෘථග්ජනභාවයේ හැටි. අපි කොච්චර උත්සාහ කරත් අපේ අපේ මනස කැඩෙන්න පුළුවන්, අපේ මේක නැති වෙන්න පුළුවන් කියලා ඒ ආදි වශයෙන් ගලපගත්තහම ඇත්තටම ගලප ගන්න බෑ සාමාන්‍ය කෙනෙකුට ධර්ම ගැන හොඳ අවබෝධයක් නැත්තම්. මොකද එතන අපි ඊළඟට ඇප්ලයි කර ඒක අපි ඊළඟට යොදාගන්නේ අනිත්‍යතාවය. දැන් ඒකත් අනිත්‍යයි කියලා අපි එහෙම හිතලා ඒ අවස්ථාවෙන් ඒකෙන් කම්පා නොවී ඉන්නවා. ඒතකොට ඒ ඒ කම්පා නොවී ඉන්න එකට අපට උදව්වක් වෙනවා මේ මේ කියන ධර්ම කරුණුත්. ඇත්තටම දැන් මේ කියන මේ අසද්ද මොකද්ද මේ
අසද්දේන අකම්පියක් තියෙන සද්දේන අසද්දේන නකම්පතිති කියනව නේද?
එහෙම එහෙම නැත්නම් සමාදේන කම්පති සති බලං ආදි වශයෙන් ඒක මේ සතිය කැඩෙන එක ඒක ඒක ස්වභාවය. ඒක ඒක තමයි මනුස්සකමේ හැටි.
අන්න
එහෙම හිතාගත්තාම ඇත්තටම ඒක මේ මනුස්සකමේ තියෙන දුර්වලතාවයන් ඒක සාමාන්‍ය පොදු දෙයක් කියලා හිතාගත්තාම අපට ඒක ගැලප ඒ කියන්නේ ඒකෙන් ලොකු කම්පාවක් ඇති වෙන්නේ නැහැ.
නැහැ.
එහෙම හිතාගත්තාම හරි නිසන්නස ඒක වරදක්
නැහැ. ඔව් ඒකේ වරදක් නැහැ. එතකොට දැන් මේක තමයි ස්වභාවය. නමුත් මේකේ මං දුර්වලල හරියන්නේ නැහැ නේ මේකට විරුද්ධව කටයුතු කරන්න
ඕන.
කටයුතු කරන්න.
අපි එතනින් ගැලවිලා යන්න බලන්න මේක කරගන්න බැහැ කියලා හැඟීමකුත් එනවා.
අන්න හරි අන්න හරි ඒක තමයි. ඒකනේ දැන් මම අර මුලින්ම මතක් කරේ භාවනා කරන කෙනාට භාවනාව පටන් ගත්තාම හිත ඔහි අරමුණු වල දුවනවා. දැන් මෙයා හිතාගත්තොත් මේක තමයි හිතේ ස්වභාවය. නම් මේකට විරුද්ධව පුහුණු වෙන්න ඕනේ. එහෙම හිතන කෙනා ඉදිරියට යනවා. හැබැයි අනිත් කෙනා අයියෝ මේක කරන්න බෑ මට භාවනා කරන්න හරියන්නේ නැහැ කියලා එයා භාවනාව අතහැරයි. ඉතින් ආන් ඒ වගේ තමයි අර කිව්ව මේ කියපු ආනන්ද මහත්තයා කිව්ව වගේ හැම එකක් තුළම තමන් අන්න ඒ විදිහට යෝනිසෝ මනසිකාරය පවත්වලා ඒකට අදාළ ඒ විරුද්ධව අපේ හිත මේ ඉන්ද්‍රිය බල බොජ්ජංග ධර්මයන් දියුණු වෙන්න කටයුතු කරන්න ඕන.
හොඳයි සල් බොහොමකින්. හොඳයි ඊළඟට සරණ මහත්මිය ඉදිරිපත් කරන ප්‍රශ්නය.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
ඔව් තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ ආනන්ද මහත්තයා අහපු ප්‍රශ්නෙටම සම්බන්ධයක් තමයි. දැන් අපිට ස්වාමීන් වහන්ස මේ රළු අකුසල ධර්මයක් හිතට එනකොට ඒක හොඳට ප්‍රකට වෙනවනේ. දැන් ඒ නමුත් සමහරලාට දැන් රූපයක් දකිනකොට සත්‍යයක් ඇහෙනකොට අයෝනිසෝමනසිකාරය නිසා ඒ අනාත්ම ස්වභාවය වැටහෙන්නේ නැතුව අපි ඒක දිගේ යන වෙලාවල් තියෙනවනේ ස්වාමීන් වහන්ස. එතකොට එහෙම වෙලාවට මේ දැන් ඒ වෙලාවට කම්පාවක් වගේ ඇති වෙනවනේ දැන් මෙච්චර අහලත් මේ විදිහට වුණා කියලා. එතකොට එහෙම එහෙම අපි ඒ වගේ වෙන්නේ නැති කියන්න පුළුවන් සම්මතේ බුද්ධ වචනය ගැන ශ්‍රද්ධාව මදිකමක් වගේ කියන එකක් එහෙම හිතන්න පුළුවන්ද අපිට එහෙම?
ඔව් ඒකත් එකක්. අනිවාර්යෙන් ඒක ශ්‍රද්ධාව කියන එක මූලික කාරණාවක්. එහෙම තියෙනවා නම් එයාට ඒක එන්නේ නැහනේ. ඉතින් ඒක විතරක්ම නෙවෙයි එයාගේ තියෙන සමහරට බලවත් අකුසල් නිසා වෙන්න පුළුවන්, ප්‍රඥාව මදි නිසා, පුහුණු නොවීම නිසා, මේ හැම එකක්ම වෙන්න පුළුවන් එකක්ම කියලා අපිට කියන්න බෑ. ඒ අතර අර කාරණාවත් ශ්‍රද්ධාව කියන එකනේ ඇත්තටම මුලින් අපිට පටන් ගන්න අවශ්‍ය වෙන්නේ. එතකොට ඒකත් අපිට ගන්න පුළුවන් තමන්ගේ අසද්ධාව නිසා. එහෙම නැත්නම් ශ්‍රද්ධාව දියුණු නැතිකම නිසා තමයි මේ දේවල් මතු වෙලා ඉන්නේ. සද්ධාව හැබැයි තියෙනගෙන මතු වෙන එක ස්වභාවයක්. අර විසින් කතා කරනවා මතු වීම ස්වභාවයක්. නමුත් මතු වෙච්ච එක තමන් පවත්වන්නේ නැතුව ඒකේට ඉඩ දෙන්නේ නැතුව ඉදිරියට යන්න තමන්ට සද්ධාව උපකාර වෙනවා, ප්‍රඥාව උපකාර වෙනවා. ඉතින් ඒක තමයි අපි තේරුම් ගන්න හිතේ ස්වභාවය අපි තේරුම් ගත්තා. ඒකට අනුව අපිට වැඩ කරන්න ලේසියි. ඒක තමයි ඒ ස්වභාවය තේරුම් නොගත්තු කෙනා තමයි එයා අර හිත කියන එක පුද්ගල භාවයෙන් අරගෙන එයා හිතනවා නෑ මේක මට ඕන විදිහට තියෙන්න ඕනේ. එහෙම තියෙන්නේ නැති වෙනකොට මේක කරන්න පුළුවන් එකක් නෙවෙයි කියලා එයා දුර්වල වෙනවා.
එතකොට ඒ පුද්ගල භාවයෙන් ගන්න අවස්ථාවක් ආවත් ඒක නිවැරදි කරගන්න ඕනේ කම්පා වෙන්නේ නැතුව. ඒක නිසා
ඔව් වන්හාරි කම්පා වෙන්නේ නැතුව මේ දැන් පුද්ගල භාවයෙන් ආපු එක මේ හිතේ සසර කෙලෙසේ නිසා ඇවැච්චි වෙච්චි ස්වභාවයක්. නමුත් ඒකේ දැන් අපි පුද්ගල භාවයත් එක්ක ඊට පස්සේ එනවනේ තව කෙලෙස් ගොඩක් එන්න ගන්න ඕනේ. ඊට පස්සේ සමහර වෙලාවට අපි හිත වඩලා වඩලා සමහර විට සමහර දේවල් අපි ව්‍යාපාදයක් දුරු කරලා මෛත්‍රියෙන් බොහෝම කටයුතු කරාම නමුත් ඒක නැවත නැවත එනවා. අන්න එතකොටත් අපි ඒකේ කම්පා වෙන්න හොඳයි. අපි ඔය එක සැරයක් එක මහත්මයක් අහපු ප්‍රශ්නයක් එක්ක ඒක කොච්චර අපි වැළකුණත් සමහර විට නොහිත පිළිදෙල එකම දේම එන්න පුළුවන් කියන කාරණාව. එතකොට එහෙම වෙන්න පුළුවන්. ඒක තමයි හිතේ කෙලෙස් වල ස්වභාවය. ඉතින් ඒ නිසා අපි කොච්චරවත් කම්පා වෙන්නේ නැහැ. එන එන හැම මොහොතෙම තමන් ඒකට විරුද්ධව තමන්ගේ කුසල ධර්මයක් තුළ හිත පවත්තන. ඒක එතකොට එතනත් අපි නොසැලී ඉන්න ඕනේ. ඒක කොච්චර ආවත් මේක සිතේ ස්වභාවයක්. තමන් ඒකට විරුද්ධව මේ යෝනිසෝ මනසිකාරය පවත්තන්න ඕනේ. මේකට මේ ධර්මියෝ දියුණු කරගන්න උපකාරයක් හැටියට ඒ පැත්තට හිතන්න.
ස්වාමීන් වහන්ස මට ප්‍රශ්න දෙකක් තියෙනවා. ස්වාමීන් වහන්ස දැන් අද අපි කතා කරපු සූත්‍රයේ භාවනා පහතබ්බා කොටසදී අර බොජ්ජංග ධර්මයන් නිසා හිතේ ඇතිවෙන විවේක නිශ්චිත ස්වභාවය ස්වාමීන් වහන්ස ඒක නිකන් ශුන්‍යතා ස්වභාවයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සම්පූර්ණ ශුන්‍යතාවේ නෙමෙයි අර වැඩිපුර දේවල් හිතට දාගන්න ඌමනාවක් නැතිකම තියෙන ඒවා හිතෙන් අයින් කරගන්න තියෙන කැමැත්ත වගේ නිකන් ශුන්‍යතාවේට බලවුණු ස්වභාවයක් වෙන්න පුළුවන් සමෙන්.
ඔව් ඒක වෙන්න පුළුවන්. ඔව් ඒක පළවෙනි ප්‍රශ්නේ. ඒක එහෙම තමයි. ඒ විවේකය අපේ හිත ඇත්තටම කෙලෙස් වලින් නිදහස් වෙනවා. හිත විවේකයට පත් වෙනවා කියලා කියන්නේ අර හිත අර කාම අරමුණු වලට පැන 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 යන්නේවා. අපි එක එක බලාපොරොත්තු ඔස්සේ හිත යන්නේවා සියල්ල නතර වෙලා ඒව ඔක්කොම කෙලෙස්. හිත විවේකයට පත් කරන්නේ නැති දේවල්. ඒ වගේම ඔක්කොම ටික ටික අයින් වෙනවා. අයින් වෙලා අයා එදිනදා ජීවිතයේ බුද්ධිමත්ව සම්මුතිය තුළ ඒ අවශ්‍ය දේවල් කටයුතු කරගන්න. හැබැයි හැම වෙලාවෙම හිත තමන්ගේ හිත විවේකයට බර වෙලා තියෙන. සමහර කෙනෙක් එක්ක කතා කරත් අනවශ්‍ය දෙයක් නම් කතා කරන්නේ යාගේ හිත හැම වෙලාවෙම මේවා කිසිම වැඩක් නැති දේවල් කියන දැනි හැකිලෙනවා හිත. අනේ මෙයාගේ නිදහස් වෙලා හුදකලා වෙන්න ඕනි කියන හිත එනවා. ඉතින් නමුත් සම්මුතිය ඒක නුවණින් දැනගෙන ඒ අවස්ථාවට මුහුණ දීලා ඉතා ඉක්මනින් තමන්ගේ හිත අර පැත්තට පත් කරගන්නවා. ඉතින් මෙහෙම කරගෙන ගියපු කෙනාගේ හැම වෙලාවෙම හිත පවතින්නේ අර කමටහන තුළ විවේකයෙන්. අර කෙලෙස් අරමුණු හොය හොයා යන්නේ නැහැ. එතකොට ඇත්තට ඒකත් ඒ ශුන්‍යතාවය. මොනවලින්ද ශුන්‍ය වෙලා තියෙන්නේ? කෙලෙස් අරමුණු වලින් සත්ව පුද්ගල භාවයෙන් ශුන්‍යයි. කාමාරමුණු වලින් ශුන්‍යයි. යාගේ හැම වෙලාවෙම නෙක්ඛම්මයේ තුල තියෙන. එතකොට මෙතන හොඳට මතකද? ශුන්‍යතාවය කියලා කියන්නේ හැම වෙලාවෙම මොනවත් වැටහෙන්නේ නැති හිස් බව නෙවෙයි. ඒ නිසා ඒක වරදවා ගන්න එපා. බොහෝ භාවනා උපදේශක තැන්වල උපදේශක ස්වාමීන් වහන්සේලා පවා මේ දෙන කාරණාවක් තමයි ශුන්‍යතාවය කියන එක. අර භාවනා කරගෙන යනකොට ටික ටික අර ඕලාරික අරමුණු නැති වෙලා නැති වෙලා හිත එනවා මේ අරමුණු වලින් නිදහස් වෙලා හිත ඒකාග්‍රතාවයත් එක්ක අපි අර මුලින් තිබුණු අරමුණු හිතට එන්නේ නැහැ. එතකොට මේතන අපි ඉදිරියට හිත යෝනිසෝමනසිකාරය පවත්වාගෙන යා යුතුයි. නමුත් එතන අපි බලාගෙන ඉන්න එක නෙවෙයි කළ යුත්තේ. ඒ නිසා එතන මේ ශුන්‍යතාවයක් ඔබට ඇවිල්ලා තියෙන. එතනින් එහා බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ කියලා මේ වගේ කවදාවත් හිත ඉදිරියට අරන් යන්න පුළුවන් කමක් නැහැ. දැන් ඒ නිසා ඒ වෙලාවේ තේරුම් අරගෙන මෙතන බුදුරජාණන් වහන්සේ ශුන්‍යයි 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 කිව්වේ මොන අර්ථයෙන්ද කියන එක ගොඩාක් සූත්‍රවල පෙන්නවා. මෙතන අපි ශුන්‍යයි කියලා කියන්නේ තමන්ට ශුන්‍යතාවෙන් දැන් අර ඉස්සර වගේ ගෙවල් දොරවල් යාන වාන ඉඩ කඩම් මෙහෙම අරමුණු හිතේ නැහැ. සත්ව පුද්ගල භාවයෙන් ශුන්‍යයි. තමන්ගේ මේවා තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන්. මේවා මල් ලං කරගන්න ඕනේ. මේවත් එකද මේ මුකුත් වෙන්නේ නැහැ යාට. ආන් ඒ වගේ හිස් ශුන්‍යයි යාට. මේ ස්කන්ධයෝ ඒ හේතු නිසා හට ගන්නවා, හටගෙන නිරුද්ධ වෙනවා කියලා ඒ තැන නුවණ තියෙනවා. අන්න මේකට තමයි අපි ආර්ය ශුන්‍යතාවය කියලා කියන්නේ. එතකොට ඒ ශුන්‍යතාවයට ඇති වෙනවා, එයා ඒ ශුන්‍යතාවය තුළ ජීවත් වෙනවා. හැබැයි ශුන්‍යතාවය තුළ ජීවත් වෙනවා කියන එක තුළ එයා ඒ දිනදා කටයුතු කරනවා, ජීවිතේ කටයුතු කරනවා. හැබැයි ඒවා සම්මුතිය විතරයි. නමුත් එයා දන්නවා ඒ වගේ හිත එයාට බැස ගන්නෙ නැහැ. ආන්න ඒක තමයි මෙතන ඒ ශුන්‍යතාවයට හිතපත් වෙනවා. එතකොට එතනත් ඇත්තටම අර විවේකයක් තියෙන්නේ. ශුන්‍යතාවයම අපිට විවේකයේ හැටියට කතා කරන්න පුළුවන්. එතන එයා කෙලෙස් වලින් විවේකයි, නිදහස් වෙලා බොහෝම සාන්තව සැපසේ ඉන්නවා. මේ විවේකය එයාට වටිනාකම තේරෙනවා. කෙලෙස්යක් ආව ගමන් හිත තේරෙනවා දැන් තංග අර හිතේ තිබුණු සාන්ත බව නැති වෙනවා. වහා එයාගේ සතිය ඉදිරිපත් වෙලා අර දේෙන් නිදහස් වෙලා ආපහු හිත අර විවේකයට පත් වෙනවා. අදුමේට උත්තරේ ලැබුණද?
එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොම පින් පොම් පැහැදිලි. දෙවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ, දැන් දැන් අන්තිමටම කතා කරපු බල සූත්‍රයේ ප්‍රඥා බලයයි යෝනිසෝ මනසිකාරය ගැන ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මට දැනෙන විදිහට යෝනිසෝ මනසිකාරය ඕනෙමයි ප්‍රඥාව එතනට ඇති වෙන්නේ කියලා. දැන් කනට ඇහෙන සද්දයක් ගැන අපි විදර්ශනාව වඩනවා නම් එතන දැන් අර කනට සද්දේ ගැටෙන තැනට අපි සිහිය තියාගෙන ඉන්නකොට ස්වාමීන් වහන්සේ ඒකේ අනිත්‍යතාවය දැනෙන්නේ.
ඔව්.
එහෙම නේද ස්වාමී? කියන්නේ දෙක එකම නෙමෙයි නේද ස්වාමීන් වහන්සේ? ධර්මතා දෙකක් නේද?
ඔව් නෑ, ධර්මතා දෙකක් කියන්නේ දැන් ඇත්තටම මේ යෝනිසෝ මනසිකාරයේ කියන්නේම නුවණින් අරමුණු දිහා බැලීම. එතකොට නුවණින් තොර යෝනිසෝ මනසිකාරයක් නෑනේ. එතකොට යෝනිසෝ මනසිකාරයෙන් තොර නුවණක් නෑ. එතකොට එහෙම ගත්තහම මේ දේවල් වෙන් කරන්න පුළුවන් දේවල් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ පරියාය වචනයන්. එතකොට ඇත්තට ප්‍රඥාව කියන එකක් ඇත්තට මේක වෙන් කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක තමයි අපි ප්‍රඥාව කියන එක අපි ගත්තොත් යම් නුවණක්. ඒ නුවණ නැවත නැවත භාවිතා කිරීම යෝනිසෝමනසිකාරය කියලා කියන්න පුළුවන්. එතකොට ඕක තමයි වෙනස, නුවණින් මෙනෙහි කිරීම. අපි මානසිකාරය කියන්නේ නැවත නැවත හිතනවා කියන එකනේ. ඒතකොට ප්‍රඥාවේ මානසිකාරය අතර වෙනස ඕකයි. නමුත් මේ දෙකම ප්‍රඥාවම තමයි. ඒතකොට ප්‍රඥාව වැඩ කරන ආකාර දෙකක් තමයි මෙතන තියෙන්නේ. ඒතකොට යම් කිසි කෙනෙක් කිව්වොත් කෙනෙක් කියන ප්‍රඥාවෙන් අරමුණු දිහා හොඳින් බලනවා කියලා. ඒ කිව්වෙත් මොකද්ද? ආයා යෝනිසෝ මානසිකාරය පවත්නවා කියන එක. කෙනෙක් කියනවා යෝනිසෝ මනසිකාරයේ දිගින් දිගට පවත්නවා. ඒ කිව්වෙත් මොකද්ද? යා ඒ කියන්නේ යා මේ නුවණින් ප්‍රඥාවෙන් අරමුණු නැවත නැවත මෙනෙහි කරනවා කියන එක. ඒ නිසා මේ දෙක පරියාය වචන දෙකක් පමණයි. මේ දෙක ඕනෝන්ට වෙන් කරගෙන කතා කරන්න පුළුවන් එකක් නෙවෙයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ, දැන් ඒකම ටිකක් පැහැදිලි කරගන්න. දැන් යෝනිසෝ මනසිකාරය කරනකොට ස්වාමීන් වහන්සේ තේරෙනවා මේකට යම් ආකාරයක වීර්යක් ඕනේ කියලා. හැබැයි දැන් ප්‍රඥාව දැන් ඒකේ අර අනිත්‍ය ස්වභාවය වැටහෙන එකට වීර්යක් ඕනේ නෑ, ඒක නිකම්ම වැටහෙනවා. හැබැයි අර එතන හිත තියාගෙන ඉන්න අපි මගේ අපේ පැත්තෙන් මොකක් හරි
අනිවාර්යෙන්. ඔව් ඔව් එහෙම තමයි. ඒක අපිට ඒක ස්වභාවයෙන් ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නේ මේ වීරිය එතන යෙදිලා තියෙනවා. එතකොට මේ කියන පහම එහෙම නැත්නම් බොජ්ජංග ධර්මයෝම හිතේ යෙදිලා තියෙනවා. එහෙම වුණාම අපිට ඒක වෙහෙසකින් තොරව යනවා. නමුත් මේ දේවල් අපිට දුර්වල වුණාම වෙන වීර්යයෙන් කරන හිතේ ඔසවීම නැති වෙනකොට අර හැම වෙලාවෙම හිත පස්සට යනවා, දුර්වල වෙනවා, වෙහෙසයි වගේ දැනෙනවා, කරුණු කාරණා තේරෙන්නේ නැහැ වගේ දැනෙනවා කියන්නේ ඊට අදාළව යෝනිසෝ මනසිකාරය එක්ක එයා තුල අනිත් ධර්ම නැහැ, අඩුයි. ඒ නිසා මේවා වෙන වෙනම දියුණු කරගත යුතුයි අඩු එක දැකලා. ඉතින් එතකොට එහෙම තමයි මුලින්ම යන්නේ. සමහර විට වීරිය නැති වෙනවා, සමහර කෙනෙකුට සද්ධාව නැති වෙනවා, සමහර කෙනෙකුට සමාධිය නැති වෙනවා. එහෙනම් මේ ඔක්කොම අවශ්‍යයි. මේ කියන සද්ධා, සතිය, විරිය, සමාධි, ප්‍රඥා කියන මේ යෝනිසෝ මනසිකාරයට මේ සියල්ලම අවශ්‍යයි. එතකොට මේ යෝනිසෝ මනසිකාරයේ කිරීම තුළ මේවා තමයි දියුණු කරන්නේ. එතකොට එහෙමනම් ඒ විදිහට තමන් කරගෙන යනකොට තමන් බලන ඔන්න යෝනිසෝ මනසිකාරය කරගෙන යනකොට ඔන්න තමන්ට තේරෙනවා හිත නැවත නැවත අරමුණෙන් පයින්නවා. එහෙනම් මෙයාගේ සමාධිය නැහැ. ඒකට අදාළ කරුණු කරන්න හිත කම්මැලි වෙලා කුසීත වෙලා බෑ කියලා අන්න එයාට වීරිය මදි. ඒ නිසා ඒ වෙලාවට හිත වීරියෙන් ඔසවසව උත්සාහ කර කර යවන්න ඕනේ. අන්න ඒ විදිහට තමන් ඒ යෝනිසෝ මනසිකාරයත් එක්ක දුර්වලතාවය දැක 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 ඒකට අදාළ ඒ ඉන්ද්‍රිය ධර්මය අපි මතු කරගන්න ඕනේ.
බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේට බොහොම පිං අපි කෙරෙහි අනුකම්පාවෙන් මේ උතුම් ධර්ම කාරණා පැහැදිලි කරලා දෙනවට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා
කරනවා.
සයන්ස මේ මට පොඩි ගැටලු දෙකක් තියෙනවා. දැන් එකක් හරි මේ මහත්මියව ප්‍රශ්නෙට මුසලලා දැන් වතන අපි කියනකොට මේ යෝනිසෝ මනසිකාරය කියලා.
ඔව්.
එතන වෙනවානේ දන්නහුගේ සහ දක්නහුගේ කියලා.
හ්ම්.
එතකොට දැන් මම හිතාගෙන හිටියේ සවන්නම් දන්නවයි කියලා කියන්නේ කුසලයේ අකුසලයේ මේක හොඳ දෙයක් මේක නරක දෙයක් කියලා ප්‍රධාන වශයෙන් සරලව කිව්වොත්.
හ්ම්.
දැනගෙන සහ දක්නහුගේ කියලා කියන්නේ සවන්නාස මේ මොහොතේ මම ඒක දකින්න ඕනේ. කියන්නේ එතන සතිය නෙමෙයිද ස්වාමීන් වහන්සේ අපේ මෙතන දක්නහුගේ කියලා කියන්නේ මේ සතිය ගැන නෙමෙයිද මේ සඳහන් කරන්නේ. කියන්නේ දැන් මම උදාහරණයක් කිව්වොත් අපිට කේන්ති යනවා.
හ්ම්.
ඒතර කේන්ති යන බව මම දැනගෙන තියෙන්න ඕනේ කේන්ති යන එක හොඳ නැහැ කියන එක.
හ්ම්.
ඒක මටවත් අනුන්ටවත් යහපතක් වෙන්නේ නැහැ.
හ්ම්.
ඒක තමයි දන්න බව.
හ්ම්.
දකින බව කියන්නේ කේන්ති යන මොහොතේ මම ඒක දැක්කේ නැත්තම් කේන්ති විසින් අපිව විනාශ කරලා දානවා. නමුත් අපි කේන්ති යන බව අපි මේ මොහොතේ දැක්කොත් විතරයි අපිට කේන්ති පාලනය වෙන්නේ. මොකද අපි ඒක දන්න නිසා.
හ්ම්.
නැහැ කියන. ඒ අර්ථයෙන් නෙමෙයි අපි ගන්නවන්
සාන්න. නැහැ, ඒකේ අර්ථය වැරදි නෑ. ඒකට අපිට තව අර්ථ එකතු කරන්න පුළුවන්. දන්නවා දකින්නවා කියන එක නේ. දැන ගැනීම කියන එක අපිට කියමුකෝ සුතමේ ඥානය කියලා. අහලා දන්න බව. දකින්නවා කියලා කියන්නේ ඒක තමන්ට හොඳට ප්‍රත්‍යක්ෂව අවබෝධ වෙච්ච එක.
ඒක මේ මොහොතේ දකින්නවා කියන එක නෙමෙයි.
නෑ නෑ, ඒක නෙවෙයි කියන්නේ නෑ. ඒකත් එකක්. අනිවාර්යයෙන්. මේ අනිවාර්යෙන් ඒ ඔය අර්ථෙත් එකතු කරන්න පුළුවන් ඕක. එතකොට ඒක තමයි දැකීම කියලා කියන්නේ. එතකොට ඒ වගේ තව මේකට අපිට විවිධ අර්ථ එකතු කරන්න පුළුවන්. දැන් තමන්ටම ඇතිවන අවබෝධය දැකීම කියලා කියන්න පුළුවන්. අහල දැනගත්තු නුවණට දන්න එක කියලා කියන්න පුළුවන්. ඒකත් එක පරයායක්. නමුත් ඇත්තට දකින බව කියන එක ඒ වගේ අපිට ඒක එක න්‍යායන් වලින් විස්තර කරන්න පුළුවන්. එතකොට ඒ අතර මේ ආනන්ද මහත්තයා කියපු ඒකත් අනිවාර්යෙන් අදාළ එකක්. මේ දන්නවා කියලා කියන්නේ දැන් ඇත්තටම ඒක එච්චර ප්‍රයෝජන නෑ. අපි දේශේ කියලා කියන්නේ අකුසලයක් කියලා දන්නවා. මොකද දන්න කෙනාට වැඩක් නැහැ. මේක දකින්න ඕනේ කියලා කියන්නේ අර වගේ දේශයක් හට ගන්නකොට හට ගන්න වෙලාවේ ඒක දකින්න ඕනේ. මේ තමන් තුළ දේශයක් හටගත්තා. ඕ ඒක බොහොම වැදගත්. ඒක ඇත්තටම ශේෂ්ඨයි ඒක. ඉතින් ඒ වගේ මේ එහෙම දකින්නවා කියලා කියන්නේ ඒ අර්ථේ. එතකොට ඒ විදිහට අපිට උපන් උපන් කෙලෙස්හි අකුසලය ප්‍රමාදේ මේ හැම එකක්ම මේ මොහොතේ දකින්න ඕනේ. සියුම් සියුම් අකුසලේ පව වංචනික ධර්ම පව අර විදිහට මම මුලින් කතා මේවා විවිධ ස්වරූපෙන් එනකොට මේ ආවේ මාර බලපෑමක් කියලා තමන් දකින්න ඕනේ. ඒක හරි එතන ඒක ඒකේ අර්ථය එතෙන්ට අපිට මූලිකව දෙන්න පුළුවන්. ඊට අමතරව අපිට අර වගේ තවත් පරයායන් විස්තර කරන්න පුළුවන් මේ දන්නවා දකින්නවා කියන එක තුළ.
නැසනා තවත් පොඩි ප්‍රශ්නයක් දැන් අර මේ ඔබ වහන්සේගේ ගියසුමානේ ධර්මදේශනාවට සම්බන්ධවයි. මට ඒක හරියට මතක නැහැ ඔබ වහන්සේ ඒ දීපු නමයකට මේ දැන් මෙහෙමයි. දැන් අපි දැන් අපි කියනවා අපි අපේ අරමුණක් හම්බෙනකොට ස්වාමීන් වහන්සේ අපේ අරමුණක් ගන්නකොට ඒ අරමුණ කෙලෙස් නැති අරමුණක් වෙන්න පුළුවන්. ඒකේ ඉතින් රාගයත් ද්වේෂයත්
නැහැ.
ඒ වුණත් ඔබ වහන්සේ සඳහන් කරා දේශනා කරා මේ ඒ වුණත් අපි ඒ පුද්ගල භාවය එහෙම නැත්නම් පුද්ගල භාවය අනුව මමත් කියන්නේ පුද්ගල භාව විශ්මතු වෙලා මේ කෙලෙසක් ඇති කරගන්නවා. කියන්නේ අපි ඉස්තරහට ගමන අරගෙන යනවා වගේ තමයි මට මතක් තේරුණේ. ඒ කියන්නේ මම හිතන්නේ එතන මේ වහතර මම කියන්නේ තේරෙනවා සන්නාද ඒක මතකද දන්නේ නේද? ඒ කියන්නේ ඔව් කෙලෙසයක් නැති වුණා වුණත්
හා හා
ඔව් යමක් දැක්කහම මේ දේ තියෙනවා. ඒතකොට මේ දේ තියෙනවා නම් ඒ දේ දකින්න පුද්ගලයත් ඉන්නවා මේ වැත්තෙන්.
ඔව්.
එතකොට දැන් මේක අපි ස්වාමීන් කොහොමද නවත්ත ගන්නේ? දැන් අපි ඒ කියන්නේ පුදුම සීහක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි හැම වෙලාවෙම මේ මමත්වයේ නැත්නම් මුලාවේ අහුවෙලා ඉන්නේ නේද? රහත්
වෙනවා. ඔව් ඔව් වෙනවනේ. ඒක තමයි. ඒක අර මං කියෝකට කියන ආරම්භන අනුසයාදී ආරම්භන
හිත
උප්පන්නේ
කියන්නේ. එතකොට ඒක අනිවාර්යෙන් ඒ වෙන්න පුළුවන් බව කතා කරේ. එතකොට ඒ නිසා අපි අරමුණක් ගන්නකොට අපි මේ මොහොතේ හෝ ඊට පසුව හෝ මේකේ අනිත්‍යතාවය හෝ සත්පුද්ගල භාවය බලලා එතන අනාත්මය බැලුවේ නැත්තම් ඒ අරමුණ අපේ අනුසය වෙනවා, තැම්පත් වෙනවා. ඒ නිසා පසුව අපිට ඒ වගේ අරමුණක් ආව ගමන් අර ඇති බවට ගත්ත නිසා, පුද්ගල භාවයෙන් ගත්ත නිසා ඒකත් එක්ක ඇමිනිලා කෙලස් ගලාගෙන ඉන්න පුළුවන් බව සත්‍යයක්. එතකොට ඒ නිසා මේක අපිට කෙනෙකුට මේ දකින මොහොතේ කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් එයා දැකලා ඊට අනතුරුව හෝ පස්සේ හෝ තමන් කරපු දේවල් ආපහු මෙනෙහි කරලා හෝ ඒ වගේ අන්න අර වගේ යෙදিলা තියෙන ආරම්භන අනුසය, ආරම්භන අධිග්‍රහිත උප්පන්නේ ඒක අපි ඒකයි අර විදර්ශනාවෙන් තමයි ඒක නැති කරන්නේ. එතකොට ඒක සමහර ඒ මොහොතේ ඒ සතියෙන් ඉන්නකොට යාට ඒ මොහොතේ නැති කරනවා වෙන්නත් පුළුවන්. නමුත් භාවනා කරනකොට විදර්ශනාවේදී අර කරපු කියපු දේවල් සිහි වෙවි එනවා. එනකොට යාට ආන් ඊට පස්සේ ඒවල් අරමුණු කර කර ඒ අතීතයේ හටගත් එක මෙහින් මේ වර්තමානයේ අරමුණු වෙනකොට නිරුද්ධ කර කර දානකොට ආන් එතකොට අර කර ගෙවීමට යනවා. ඊට පස්සේ එයාට ඒ අරමුණ ආවහම අර තමන් මේක ගැන හිත බොයෝනිසෝ මනසිකාරෙ ඉදිරියට එනවා. ඉතින් ඒ නිසා ඒ වගේ මේක දෙපැත්තටම කරන්න ඕනේ. එකක් අපි දකින මොහොතේ තමන් දක්ෂ වුණොත් ඒක අපිට අය අමුතු වෙහෙසක් ගන්න අවශ්‍ය නැහැ. නමුත් අපේ කෙලෙසයක් කර්මයක් සකස් වුණොත් ඒක එන්න පුළුවන්. ඒක එන්නේ සුදුසු අවස්ථාවේ. ඒ නිසා ඒක කල් තියාම නැති කරගන්න එක තමයි අපි භාවනා කරනකොට මේක මතුවෙලා එන උපාදාන වෙච්ච දේවල් එනවා. ඒක හැර එන්නේ නෑ. අරක නිකන් අපි නැත්ත ඒ වගේ නෑ වගේ තියෙන්නේ. නමුත් ඒකයි භාවනාවේ වැදගත්කම. අන්නාර අපි කර්ම ක්ලේශ බවට පත් වෙච්ච දේවල් භාවනාවෙන් උඩට මතු කරලා දෙනවා. එතකොට අර ඒවලේ පවත්වන්න බැරි ඕනි සෝමනස්කාරේ මෙතනින් සුද්ධ කරන්න පුළුවන්. අන්න හරි කර්ම භවය අපි තුල එහෙමතින් ඒක ඔතන ඇත්තටම කියන්නේ සතියෙන් නැති හැම වෙලාවෙම අපි තුල භවය සකස් වෙමින් පවතින. හරි එහෙනම් අවසන් කරමු.
තව එක ප්‍රශ්නයක්
තියෙනවා අපිට. ඔව්
ඉන්ද්‍රිය කියන වශයෙන් සද්දා බල වශයෙන් මට්ටම් දෙකකට අපේ දැන් බෝධිපාක්ෂික ධර්ම වල තියෙනවා. ඒ වගේම සාමහස දැන් තියෙන අමූලිකා සද්ධාව ආකාරවත් සද්ධාව කියලත් දෙකක් තියෙනවා. අමූලිකා සද්ධාව කියන්නේ මම දැන් මන්ට තේරෙන විදිහට මූලික මට්ටමේදී අපි උද්දේශක වස්තු ඒ වගේ දේවල් ගැන ඇති කරගන්න ශ්‍රද්ධාවෙන් ඉහළට යන එකක් කියලා තමයි මට වැටහිලා තියෙන්නේ. ඊළඟට ආකාරවතී ශ්‍රද්ධාව කියනකොට තමයි මාසෙකින් ඉහාට යන ශ්‍රද්ධාව. දැන් මේ ඒකේ අමූලිකා ශ්‍රද්ධාව තියෙන පුද්ගලයෙකුට යම්කිසි අර ශ්‍රද්ධානුසාරී කියලා කියන මට්ටමින් එයා අර පටන් ගන්න මට්ටම මූලික මට්ටමක් විදිහට තියෙන එක ඒක බාධාවක් වෙනවද එයාගේ ආකාරවතී ශ්‍රද්ධා වැඩෙන සමහරුන්ගේ හුඟක් වෙලාවට උද්දේශක වස්තු පිළිබඳව තියෙන ශ්‍රද්ධා හුඟක් වැඩි. ඒවටම ඒගොල්ලෝ ඇලිලා ගැලිලා නිසා භාවනා කර යොමු වෙන්නේ නැති කතියක් තියෙනවා. මම දැක්කේ තියෙන විදිහට. එතකොට ස්වාමීන් වහන්සේ ඒ වගේ කෙනෙක් ආකාරවතී ශ්‍රද්ධා පැත්තට කොහොමද යොමු කරගන්නේ?
ඒකට ඉතින් ඇත්තටම අපිට මේ අර කියපු ඉස්සල්ලා මම කතා කරේ සත්පුරුෂෝ කල්යාණ මිත්‍රෝ ඇසුරු කිරීම, ධර්ම ශ්‍රවණය කිරීම මේ වගේ තමයි. ඇත්තටම ඒ අපි ඒක ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන් ඒ ශ්‍රද්ධාව දියුණු කරගෙන ශ්‍රද්ධාව බලයක් ඉන්ද්‍රියක් බවට පත් කරගෙන මොකද එයාගේ ඇත්තටම ඒ ශ්‍රද්ධාව සැබෑ ශ්‍රද්ධාවක් බවට බලගැන්වෙන්නේ ධර්මයේ හොඳට තේරෙන්න ධර්ම කරුණු අර අරට වඩා දැන් අපි අර කියේ මහත්ය කියවාගේ උද්දේශ වස්තු බුදුරජාණන් වහන්සේගේ බෝධිය පිළිම වහන්සේ ධාතුන් වහන්සේලාට ඒ ශ්‍රද්ධාව අවශ්‍යයි මුලින් එතනින් තමයි නැගිටින්නේ නමුත් ඒවා කොමන කොමන හරි දේවල් නිසා මේවා දුර්වල වෙන්න පුළුවන්කම තියෙනවා නමුත් එයා යම් කිසි කෙනෙක් මේ ධර්මයේ දැකලා කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරලා ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් අරගෙන ශ්‍රද්ධාවක් ඇති කරගත්තොත් ඒ ධර්මයේ තුලින් උපන්න ශ්‍රද්ධාව අරට වැටිය ප්‍රබලයි. ඉතින් ආන් ඒ නිසා ඒ අපි මුලින් අර ඉපදිච්චි ඒ උද්දේශ වස්තු කෙරෙහි ප්‍රති ශ්‍රද්ධාව නොසැලෙන ශ්‍රද්ධාවක් බවට පත් කරගන්න යා භාවනා තුලින් ධර්ම ශ්‍රවණයේ තුලින් නිතර නිතර ඒ අහපු ධර්මයන් නුවණින් මෙනෙහි කරමින් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ අහපු දේ දකින්න අනේ දකින්න තමන් පෙළඹෙනකොට උත්සාහවත් වෙනකොට භාවනා යෝගීව කටයුතු කරනවා අන්න තමන්ට මේ ධර්මයේ දකිනකොට යාට මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේකනේ කියලා අපිට පුදුමාකාර ධර්මයේ අනුසාරයෙන් ශ්‍රද්ධාවක් ඇති වෙනවා. එතකොට ඒක දියුණු කරගන්න හොඳම දේ අපි කල්‍යාණ මිත්‍රයෝ ඇසුරු කිරීම සද්ධර්මයේ ශ්‍රවණය කිරීම හා නිතර නිතර නුවණින් මෙනෙහි කරමින් ඒ ධර්මයේ දකින්න තමන් නිතර නිතර උත්සාහවත් වෙන්න.
තිරුවන් සරණයි.
අදට තියෙන අදට නියමිත කාලයත් අවසානය ගෙනෙන්නේ මිත්‍රෝනි අපි සාකච්ඡා කරන නැත්නම් ධර්ම දේශනා වාර 7ක් තිස්සේ අපි බොහොම උසාර කරුණු රාශියක් ඉගෙන ගත්තා. ඉතින් අපට තවත් ගැටලු ප්‍රශ්න ඇති. ඒවා අර ස්වාමීන් වහන්සේ මුලින් මතක් කරා වගේ WhatsApp ඒ group එකට දාන්න. එතකොට ස්වාමීන් වහන්සේ අවශ්‍ය පරිදි ඒවට උත්තර සපයන්න මාර්ගයක් සලසලා දෙයි. හොඳයි ඔබ වහන්සේට ගොඩක් පින් ස්වාමීන් වහන්සේ. අපි දැන් යොමු වෙනවා මේ ඇතුළානි මහත්මියට පුණ්‍යානුමෝදනා කටයුතු වලට. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. එහෙමනම් අද දිනත් ස්වාමීන් වහන්සේ අප වෙනුවෙන් මේ ඉතාම කැපවීමෙන් දින හතක් පුරාවට මේ සබ්බාසව සූත්‍රය ආශ්‍රයෙන් විශාල ධර්ම කරුණු රාශියක් ඒ වගේම විවිධ ධර්ම ග්‍රන්ථ රාශියකුත් පරිශීලනය කරමින් වහන්සේ අපිට මේ තාම වටිනා ධර්ම සාකච්ඡා මාලාවක් ඉදිරිපත් කරා. ඉතින් මේ ධර්ම කරුණු ඇත්තටම අපගේ ධර්මානුකූල ජීවිතයක් ගත කර ගැනීමට අවශ්‍ය ඉතාම වටිනා සියුම් ධර්ම කරුණු රාශියක් කියලා අපිට ඉතාම හොඳට පැහැදිලි වුණා ස්වාමින් වහන්ස. ඉතින් ස්වාමීන් වහන්සේ මේ කරගන්නා ලද උතුම් ධර්ම දානමය කුසලයත් ඒ වගේම මේ අප සියලු දෙනාම මේ ශ්‍රමණේ ධර්ම ශ්‍රවණෙන් රැස් කරගත්ත මේ සියලුම කුසල් අපි ස්වාමීන් වහන්සේට ඉත සිතින් අනුමෝදන් කරනවා. ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ ප්‍රතිපදාවෙන් ධර්ම අවබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා. ඒ වගේම ස්වාමීන් වහන්සේගේ පින්වත් දෙමව්පියන්ටත් ගුරුවර උපාධ්‍යයන් වහන්සේලාටත් මළගිය ඥාතීන්ටත් මේ පින් අත්පත් වේවා. ඒ සියලු දෙනාත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් ධර්මාබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්සේ. අප්‍රමාණමින් තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. හොඳයි. එහෙනම් මේ දක්වා අපි මේ සූත්‍රය ඇසුරින් දේශනා කිරීම තුළින් ධර්ම දේශනාව, ධර්ම ශ්‍රවණය, ධර්ම දානමය වශයෙන් අත්පත් කරගත්තු සියලු කුසල ධර්මයෝ අපි මේ ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටමත් මේ දේශනාවන් මෙහෙයවීමෙන් උදව්පකාර කරන ඒ හැම දිනාටමත් ඒ වගේම මේ දේශනාවන් සකස් කරන්න නැවත ශ්‍රවණය කරන්න උදව්පකාර කරන ඒ හැම උදව්පකාර කරන සියලු දෙනාටමත් මේ සියලු කුසල් අපි අනුමෝදන් කරනවා. හැම දිනාටම තව තවත් සත්පුරුෂෝ, කල්යාණ මිත්‍රෝ ලැබිලා මේ ධර්ම මාර්ගයට පැමිණෙන සියලු බාධක කරදර දුරු කරගෙන තමන්ට මේ ධර්ම මාර්ගය තුළ ඉදිරියට යන්න ශක්තිය, ධෛර්යය, බලය ගොඩනැගේවා. නිදුක් නිරෝගී භාවය ඇති වේවා. ඒ වගේම තමන්ට ඉන්ද්‍රිය බල බොච්චංග ධර්මයන් දියුණු කරගන්න මේ උතුම් කුසල ශක්තිය දෙවියන් ඥාතීන් අතුළු හැම දෙනාටම උපනිශ්‍රේ වේවා. ඒ වගේම මේ කුසල බලයෙන් හැම දෙනාටම උතුම් නිවනින් සැනසීමටම මේ කුසල් පාරමිතාවක් වේවා වේවා කියලා ආශිර්වාද කරනවා. හැම දෙනාටම තෙරුවන් සරණයි. ඕනේ.